విశ్వవిద్యాలయ విద్వల్పతిని గురుమండలి ఏతులు సేలుమ దీనేది అద హమోమ పొసన్ దవసే సిల్ గత్తనే పొసన్ పోయే వెళ్ళిన సిల్ గత్తనే కౌద సిల్ దున్నే స్వామి నహస మతకనే తమ మొన్న సీలు దున్ని కట్టిరి అష్టాంగ పోషత శీలి అటశీల్ని పంచశీలే అటశీలే వెనస దన్నారు ముఖద్ద ఇస్సలాం కొతనది వెనస్సునే పానాదిపాత కివద అదిన్నాదాన కామేసు మిథ్యాచారాద అబ్రహ్మచర్యది కివసే ముసావాద కివద సురామేరే ఇట పసే మొగలికి విఖాల భోజన వేరమణి ఇట పసే నచ్చ గీత వాదిత ఇసూక దర్శన మాలా గంధ విలేపన ధారణ మండన విభూషణ అంటారు మన ఇతర కౌరు సింధు ఏమో కి అన్నట్టు తెలియదు బస్సే కివల్ సింధు కౌరు ఇతర సింధు కి అన్నాయి సమాధానం ఉన్నా ఇట తుంగే హటవిని ముఖాన్ని ఉచ్చాసయన మహాశయ ఉచ్చాసయన మహాశయన కానీ ఉస్ససున్ మహాసున్ ఉస్ససున్ కానీ ఒకటి ఇందాక నిన్నే వాళ్ళు ఎక్కువ గుడా ఉస్స వెళ్ళినట్టు ఇస్పిరితాలిటీని ఎంతవరకు దగ్గరలోనే ఇది గుడా ఉసేవ ఇవన్నీ ఉస్స వెళ్ళినట్టు ఉచ్చాసయన మహాశయన సామాన్యమే ఇందాక నిన్నే ఉచ్చాసయన అయి అప్పి పోయేట అటసిలు దాన్ని గిద్దరిన్నప్పుడు పంచశీలైన కానీ పోయి అటశీలు కానీ మొక్కదు అటశీలు గత్తం వద్ద లేచి పంచశీలు గత్తం వద్ద లేచి పంచశీలు గత్తం లేచి అవంకొకటి అయ్యి హేతు అటశీలు గత్తం సింధు ఒక్క కియన్న బే దొలహం పసే మనవర్ కన్న బే దొలపడి పంచశీలు గత్తన మే కాదు మోకం అటశీలు గత్తారు పసి కాటూన్ బలండి అని సింపిల్ సింధు అహన్న పంచశీలు గత్తామా ఇసు గత్తలు వస్తున్నాయి నేను మా ప్రశ్న ఎక్కడ నిశ్శబ్దం కథాగరం బే పంచశీల్ నొగనే హిటీ వద్దు లేచి పంచి అటశీలు గన్న మాట కూడా దూరటి పంచశీలు గన్నక లేచేది అని అయ్యే హేతు పంచీల్ గత్తారు అటశీల్ గత్తారు పసి వినదు వాగే సెల్ అనుకరండి బే దువన్న పని బే నేను ఓన్ ఓన విడావట టొప్పి చాక్లెట్ కండ బే ఇది పసి సింధు అహండ బే కాటూన్ బాని ఎదురు ఇవ్వకరండి బే అంటే పంచీల్ గత్తారు గడ్డలు ఒకనే మంగే హోతే దే పంచీలు నొగే హిటి లేసి నేను ఇది వాడు ఓదు కానీ కావాలి ఓకే ఇంకోదేతాను పంచశీలో నొగనేటోన పంచశీలు గత్తం మోనది కరండి బేరి సత్తు మరణ బే యాదవంగి దేవాలు హొరకం కరండి బే గురు కియన్న బే కామే వరద హెసరేన్న బే సురాపాన కరండ బే సరేనే మేకవత్ సమాధం నొవీ సిటియోత్ ఏ ఒక్కొమ్మ కరండి కూడవాలని కిసి గట్లు వస్తున్నాయి అది మొక్కది అయితే పంచశీల్వత్ సమాధం నొవీ హిటియోత్ మీట వడా లేసిది నది అత్తరి అవం హితరకే లేసి ఇట త్వరగా లేసి ఒక్క సీలియక్ సమాధానం నొవి హితియో లేసి మమ్మీ ప్రశ్న ఎక్కడ ఇగన గన్న తిబునొద్ద లేసి ఇగన గన్న నెతు హిన్న తిబున లేసి ఇగన గన్న నెతు హిన్న తిబున లేసి సరే ఎదగొట్ట దాని గురువులు తహగిని ఇన్నే బలాగిని ఎదగొట్ట దాని ఒక కియన విధిహట మొనవత్ నొకర హిటియోత్ లేసి మొనవత్ నొకర హిటియోత్ లేసి హిమ్మలు మేవరి కీన విదిర గ్యామ అపి అమారు అమారు దేవల్ కరన్న బెహే కరనోట వడా నికాం హిటియోత్ లేసి నికాం హిటియోత్ లేసి ఒకటి మన అమ్మ తాత కండ దేనో అని క్యామ్ ఎక లంగట ఎన హిందా අම්මා උයල දෙන හින්දා නේද? අපිට කාලා බීලා යාළුවෙක්ව සෙල්ලම් කර කර ඉන්න පුළුවන් නම් ලේසියි කියලා හිතනවා. ඒක ඇත්තක්. හරි. මිනිස්සු කැමති, සත්වයෝ කැමති මොනවත් නොකර ඉන්න. වැඩිපුර දේවල් නොකර ඉන්නවා නම් හැම දෙයක්ම හැමදෙස්සම හැම ළඟටම ලැබෙනවා නම් ගැටලුවක් නැහැ. අපිට පහසුවෙන් සතුටින් ඉන්න පුළුවන්. ඒක තමයි සාමාන්‍යයෙන් අපි හැමෝටම හිතන දේ. නම මතක තියාගන්න දුවේ ලෝකයේ කිසිම සැපයක්, කිසිම සාර්ථක භාවයක්, සාර්ථකත්වයක් වෙහෙසකින්, මහන්සියකින්, උත්සාහයකින් තොරව ලබා ගන්නට බෑ. ඒක හොඳට මතක තියාගන්න. ඒ නිසා ලෝකයේ අපි හැමතිස්සෙම අනුගමනය කරන්න ඕනේ පහසු දෙයම, ලේසි දෙයම නෙවෙයි. ඒක හොඳට මතක තියාගන්න. පහසු දෙයම, ලේසි දෙයම අනුගමනය කළා කියලා ඒකෙන් සාර්ථකත්වය ලැබෙනවා කියලා එකක් නැහැ. ජීවිතේ සාර්ථක වෙන්න ඕන නම් දැන් අවධානය දෙන්න කතා කරනවා කට්ටිය ඈ. ජීවිතේ සාර්ථක වෙන්න ඕනේ නම් ඒකට සරිලන විදිහට අපි වැඩ ටික කෙරෙන්නට ඕනේ. දැන් අපි කවුරුත් කැමති නෑ පාඩම් කරන්න. ගොඩක් අය කැමති නෑ. හැබැයි විභාගයට ලකුණු වෙනකොට ලකුණු වැඩියෙන් තියෙන්න ඕනද අඩුවෙන් තියෙන්න ඕනද? වැඩියෙන් තියෙන්න. ඒක වැඩියෙන් ගන්න මොකද්ද කරෙන්න ඕනේ? පාඩම් කරන්න. හැබැයි වැඩියෙන් කැමති පාඩම් කරන්නද සෙල්ලම් කරන්න? සෙල්ලම් කරන්න. හැබැයි සෙල්ලම් කරලා ලකුණු වැඩියෙන් ගන්න පුළුවන්? දැන් තේරෙනවා. එතකොට අපේ ජීවිතේට ගැඹුරින් අවශ්‍ය දේවල් තියෙනවානේ, වැදගත් දේවල්. ඒ දේවල් ලබන්න යම් කිසි කැපකිරීමක්, මහන්සියක් සිද්ධ කරන්නට ඕනේ. ලෝකයේ සතුට, සැනසෙල්ල විතරක් නෙවෙයි උසස් ලෙස සලකන්න. හොඳට මතක තියාගන්න. ලෝකේ උසස් දේවල් කියලා දෙයක් තියෙනවා. ඒ දේවල් ලබා ගන්නට අපිට සමහරලාට මහන්සි වෙන්නට වෙනවා, වෙහෙසෙන්නට වෙනවා. හැබැයි අපිට සමහරලාට හිතෙන්නේ පොඩි කාලෙදී සතුටින් විනෝදෙන් හිටියම එතනින් මේ සියලු කටයුතු හරියට. දැන් උදාහරණයකට මම පොඩි උපමා උදාහරණයක් යනකට උත්තර දෙන්නට ඕනේ. ඕ කට්ටිය වැඩියෙන්ම කැමති දැන් ඉන්නවනේ සුපර් හීරෝ කියලා කට්ටිය නේ. ගොඩක් ඔය ලස්සන අය නේ, හැකියාව තියෙන අය. දැක්කනවනේ, දැකලා තියෙනවනේ. සුපර්මෑන්ලා හැම කියන්නේ. හැමෝම කැමති කට්ටිය නේ. දැන් ඔන්න කවුරු හරි විද්‍යාඥයෙක්, අහගෙන විද්‍යාඥයෙක් කරන්නේ නේද? විද්‍යාඥයෙක් කැවිලා එක්තරා මැෂින්ක් නිර්මාණය කරනවා. මැෂින් එකක් නිර්මාණය කරනවා. උපකරණයක්, යන්ත්‍රයක්. මේ යන්ත්‍රයට ඔය කට්ටිය දානවා. මේක ඇතුළට යන්න ඕනේ. ගියාට පස්සේ ඔයාලා නිින්ද යනවා. හරිනේ? නිින්ද යනවා. නිින්ද ගියාම ලස්සන හීනයක් පේනවා. හීන දැකලා තියෙනවද හැමෝමනේ? හීනේ දකින්නකොට ඔය කට්ටිය දන්නවද ඉන්නේ හීන ඇතුලේ කියලා? ඈ? හීන පේනකොට හිතනවා හීන ඉන්නේ කියලා. නෑ නේද? හීනේ නැගිටිට පස්සේ දන්නේ දැන් හීනක් දැක්ක කියලා නේ? ඈ? හීනේ ඉන්නකොට හීන ඉන්නක දන්නවද කවුරු? මම දන්නේ නෑනේ. හීනයක් දකින්නකොට හිතෙන්නේ දැන් අහසින් යනවා නේද? සෙල්ලම් වෙනවා කරනවා. ඒක මතක හීනේ නැගිටිට පස්සේ දන්නේ හීනේ නැගිට කියලා. දැන් ඔයාලට මේ මැෂින් එක ඇතුලේ ලොකු හීනයක් පොන්නනවා. හරිනේ? ඒ හීනේ මොනවද දන්නවද තියෙන්නේ? ඔයා තමයි තමන් තමයි ලෝකින ලස්සනම කෙනා. හැමෝම කැමතිනේ නේ? හරි. ඒක ලස්සනම කෙනා. හැමෝම කැමති. හැමෝම ඔය කට්ටියගේ අස්සන් ගන්න එනවා. අර සෙලිබ්‍රිටිස් වගේ නේ. ඔයා පාස්පෝර්ට් ෆොටෝ ගන්නවා. ඔයාට ඔය කට්ටිය හරිම කැමති. හැමෝම ලෝකින ඒ හීනේ හැටියට ලෝකින ප්‍රසිද්ධම කෙනා. ඒකේ හැටියට පාඩම් කරන්න නෑ. හැමදාම ඉස්කෝලේ යන්න නෑ. ඈ? අම්මලා තාත්තලාගෙන් බැනුම් අහන්න නෑ. මොකක්වත් නෑ. හොඳම කියන්නේ ඔක්කොම හැකියාවන් තියෙන ඕනනම් ආසින් යන්න පුළුවන්, හැමදේම කරන්න පුළුවන්. හැබැයි ඔයා දන්නේ නැහැ මේ හීනේ කියලා. හීනේ ඉන්නකොට විශ්වාස කරන්නේ ඇත්තක් කියලා නේද? නේද? එහෙමනේ. හීනෙන්නකොට දැනෙන්නේ ඇත්ත කියලා නේද? එහෙම මතක නැද්ද? හීනයක් දකින්නකොට අපිට හිතෙන්නේ මේ දේ ඇත්ත කියලා නේද? දැන් ඔන්න මේ හීනේ ඇතුලේ ලෝකේ ඉන්න හොඳම කෙනා, ලෝකේ ඉන්න ලස්සනම කෙනා, ලෝකේ ඉන්න සාර්ථකම කෙනා හැමෝම කැමති. කැමති කැමති දේවල් කරන්න පුළුවන්. කැමති කැමති කෑම කන්න පුළුවන්, කැමති දේවල් කරන්න පුළුවන්. හැබැයි මේ මැෂිමේ දාලා හිටියොත් ඔයාව මැරෙනකන් නැගිටවන්නේ නැහැ. ඒ හීනෙම තමයි ඉන්නේ. ඒ හීනෙම. හැබැයි ඔයා දන්නේ නැහැ මේ හීනෙක ඉන්නේ කියලා. ඒ හීනේ උපරිම සතුට, උපරිම සැපය. කිසිම බරක් නැහැ, කරදරයක් නැහැ. හැබැයි ලෝකයේ අම්මලා තාත්තලා ඔකට කිය යාළුවෝ ටික මේ වගේ ජීවිතේ ගත කරනවා. ඒ කට්ටිය සමහර ලාමට සතුට වෙනවා, දුක් වෙනවා, මහන්සි වෙනවා. දැන් හැමදාම ජීවිතේ සතුටින් ඉන්නවා කියලා එකක් නැහැ නේ. දුක තියෙනවා, කරදර තියෙනවා, ලෙඩ වෙනවා නේද? ඒ ප්‍රශ්න ඔක්කොම නේ. ඒ කට්ටිය දැන් මේ ලෝකේ මේ විදිහට යනවා. හැබැයි ඔබ අර මැෂින් එක ඇතුලේ හීන නිදාගෙන ඉන්නේ හීනයක් දැකදක ඒක හරිම ලස්සන හීනයක්. ඔයා දන්නේ නැහැ මේ ඉන්නේ හීනයක් ඇතුලේ කියලා. මේ ජීවිතයේ තියෙන ප්‍රශ්න එකක්වත් නැහැ හීන ඇතුලේ. හොඳම සතුටින් ගත කරන්නේ. හැබැයි ඔබව ඒ හීනෙන් අවදි කරවන්නේ නැහැ. අවදි කරවන්නේ දිගටම මේ හීනේ සතුටින් ඉන්නද පුළුවන්. හැබැයි ඒ වෙනකොට ඔයාගේ ශරීරයත් වයසට යනවා, අම්මලා තාත්තලා ජීවත් වෙනවා, යාළුවොත් ඉන්නවා, සහෝදර සහෝදරියත් ඉන්නවා, රටේ ලෝකේ වැඩ ටිකත් ඒ විදිහට සිද්ධ වෙනවා. මොකද කියන්නේ? මැෂින් එකට ගියොත් නැගිටවන්නේ නැහැ, මැරෙනකන් හීනේ. මැෂින් එකට යනවාද නැද්ද? ඈ? මේ පැත්තේ කට්ටිය මොකද කියන්නේ? නැහැ. මේ මැෂින් එකේ ගියොත් කිසි කරදරයක් නැහැ. හොඳ සතුටින් සැපෙන් බොහොම ඉන්න පුළුවන්. දන්නේ නැහැ හීනෙක ඉන්න කියලා. ඒත් කැමති නැද්ද? ඇයි යන්න කැමති නැද්ද? අම්මා තාත්තා නැද්ද හිටියේ? මොකද? මොකද යන්න කැමති නැද්ද? දැන් මෙතන හිටියොත් පාඩම් කරන්න ඕනේ. මෙතන ටීචර්ස්ලාන් ගුටි කන්න ඕනේ. බැනුම් අහන්න ඕනේ. ඈ? ඊට පස්සේ ළඩ වෙන්නට ඕනේ. රස්සා කරන්නට ඕනේ. මහන්සි වෙන්නට ඕනේ. මේ ඔක්කොම ප්‍රශ්න ටික තියෙනවා. අර ජීවිතේ මොකක්වත් නැහැ. හොඳට කැම ටිකක් දෙනවා. අපි දන්නෙත් නැහැ. ඒකට මොනවාද පෝෂණයත් ලබා දෙනවා විද්‍යාඥයා. නැගිටින්නෙත් නැහැ. බොහොම සතුටින් ඒක ඉන්නට පුළුවන්. ඒත් යන්න කැමති නැද්ද? ඇයි කැමති නැද්ද? කොහොමද ඒකට කියන්නේ? කැමති නැති බව කියන්නේ ඇයි කැමති නැද්ද? මං කියන්න මේකද කියලා කියන්න උත්තරේ දෙන්න ඕනේ නැද්ද කියලා? කොච්චර සතුට වුණත්, කොච්චර සැපයක් වුණත් හීනේ බොරුවක්. කොච්චර ප්‍රශ්නයක් වුණත්, කොච්චර ගැටලු තිබුණත් මේ ජීවිතේ ඇත්තක්. ඒ නිසා අපි ඇත්ත ජීවිතේ ඉන්න කැමති. ඒකද උත්තර? සතුට තිබුණට සත්‍යයක් නෙවෙයි නම් අපිට ඒක වැඩක් නැහැ නේ. හැබැයි ප්‍රශ්න තිබුණත් අපි කැමති මේ සත්‍යයට, අපි ඉංග්‍රීසි කරන එක්ස්පීරියන්ස් එකට, මේකට මුහුණ දෙන්න. ඒ නිසා පළවෙනි දේ මතක තියාගන්න, හොඳට මතක තියාගන්න, මේ ජීවිතයේ සත්‍ය කියලා දෙයක් තියෙනවා පුතේ. යථාර්ථය කියලා දෙයක්. ඒකට අපි ඒකේ ජීවත් වෙන්නට කැමති. බොරු මනෝලෝකයක ටික වෙලාවක් ඉන්නකොට සතුටක් තියෙන්නට පුළුවන්. නමුත් අපි ජීවත් වෙන්නේ, අපි කැමති, අපේ හිත රුචි කරන්නේ මේ සත්‍ය ලෝකයේහි ජීවත් වෙන්න. ඒක හොඳට තේරුම් ගන්න. ඒක පළවෙනි එක. ඒ කියන්නේ දැන් මම හිතනවා රත්නාවලියේ කවුරුත් මේ මැෂින් එකට යන්න කැමති නැහැ. කැමති එක්කෙනෙක් හරි ඉන්නවද අතෝසන් වල? ආ එක්කෙනෙක් ඈ. කැමති ඉන්නවද මේ මැෂින් එකට යන්න? ගිහිල්ලා ජීවිත කාලෙම හීනේ ඉන්න පුළුවන්. ඊන ලෝකේ හැබැයි ඒකේ හොඳම කෙනා. බොහොම සතුටින් කිසිම දුකක් නැහැ. කැමති නැහැ. හරි. ඊට පස්සේ දෙවැනි එක. දැන් ඔන්න පළවෙනි එක මතක තියාගන්න. දැන් අවධානය දෙන්න ඉන්නේ රස්නේ ඇති. ඒකම තමයි බහගෙන ඉන්නේ. පළවෙනි එක තමයි අපි කැමති සත්‍ය ලෝකයටද සිහින ලෝකෙටද? සත්‍ය ලෝක. බොහොම හොඳයි. හරි. සත්‍ය ලෝකයට. මම බලාපොරොත්තු වෙනවා කීප දෙනෙක් හරි කියයි කියලා සිහින ලෝකයට. හොඳයි. හය වසරෙන් උඩ මේකත් තියෙන ඔක්කොම. ඒක සත්‍ය ලෝකයට අපි කැමති. දෙවෙනි එක හොඳට අහගන්න, හොඳට අහගන්න. දැන් අපි ඔක්කොම මිනිස්සුනේ නේ? නේ? අපි මිනිස්සු. තව සත්තු වර්ග කොච්චර ඉන්නවද ලෝකේ? ඈ? තව බල්ලෝ ඉන්නවා, ඈ? පූසෝ ඉන්නවා, අය මොනවද? ඈ මදුරුවෝ ඉන්නවා, මැස්සෝ ඉන්නවා, ගොළුබෙල්ලෝ ඉන්නවා නේ? එක එක සත්තු හරක් ඉන්නවා, මූ ඉන්නවා, හාවෝ ඉන්නවා නේ? හරි එක එක සත්තු ඉන්නවා. හරි. නහනහන හරි හරි. සත්තු ටික ඉන්නවා හරි. එතකොට මේ සත්තු අතර කැපී පෙනෙන දැන් සත්තුන්ගේ අතර දැන් බල්ලෝ අතර ඉන්නවා ප්‍රධානෙක් කෙනා. අනිත් අයට වඩා ඉදිරියෙන් කැපී පෙනෙන. දැන් අපි සමහරලාට බල්ලෝ දැක්කම හැම බල්ලනම ආදරේ කරනවා. නෑනේ අපි කැමති අය නේ බූල් තියලා අයට. මේ එකේ විදිහට අපි කැමති එකෙක් කියලා. ඈ පූසෝ අතරත් එහෙමයි. දැන් ඔන්න හොඳට අහගන්න. දැන් බල්ලෝ අතර නැත්නම් පූසෝ අතර හොඳම බල්ලා ඉන්න ලෝකේ ඉන්න හොඳම එක්කෙනා. හිතන්න බල්ලෝ අතර වැඩිපුර හැමෝම බල්ලම බයයි, හැම බල්ලම කැමති ගරු කරනවා, ඈ එනකොට බය වෙනවා. හැමෝම හැම මිනිස්සයම ආදරය කරනවා, කන්න දෙනවා. හරිනේ? බල්ලෝ අතර මෙයා තමයි අපි කියනවා සුපර් ස්ටාර් බල්ලා. ඈ හරිනේ? මනුස්සයෝ අතර දැන් ඔය කට්ටිය එහෙම ලෝකේ ඉන්න විශේෂම කෙනෙක්ද? අපි සාමාන්‍යයෙන් අපි හැමෝම එහෙමයි සාමාන්‍ය මිනිස්සු. අපිට ප්‍රශ්න තියෙනවා, ගැටලු තියෙනවා, හැකියාවල සීමාවල් තියෙනවා. ලෝකේ බහුතරයක් මිනිස්සු අපිව දන්නේ නැහැ එහෙමනේ. බහුතරයක් අපි අපිව දන්නේ නැහැ. එතකොට දැන් ඔන්න ඊළඟ දැන් කිව්වනේ ඉස්සර මැෂිමට යන්නේ නැහැ කියලා. මිනිස්සු අතර සාමාන්‍ය අපි කිව්ව දුක් වැඩි සල්ලිත් නැති සාමාන්‍ය මනුස්සයෙක් වෙලා ඉන්නවද? ඒ අතර අපිට දෙනවා ලෝකේ ඉන්න බල්ලෝ අතරට ගියොත් ලෝකේ ඉන්න විශේෂම බල්ලා වෙනවා. හැමෝම ආදරය කරන හිතන්නකො ඇමරිකාවේ ජනාධිපතිගේ ගෙදර ඉන්න පුළුවන් ඈ හොඳම ඉහළම එක්කෙනා. ලෝකේ ඉන්න ලොකුම එක්කෙනා. කැමති අපට උත්තර දෙන්න. හරි හරි හරි. කැමති සාමාන්‍ය මනුස්සයෙක් වෙලා ඉන්නද ලෝකේ ඉන්න හොඳම බල්ලා වෙන්න? සාමාන්‍ය මිනිස්සෙක් වෙලා ඉන්න. එතකොට දැන් බල්ලා ඉන්නේ සත්‍ය ලෝකේ, අපි ඉන්නේ සත්‍ය ලෝකේ. අපි කැමති කාටද? මිනිස්සෙක් වෙන්න. ඇයි එහෙම කියන්න හේතුව? මොකද හේතුව? දැන් බලයව දවල්වල මම ඉස්සර කරනයි. දැන් මිනිස්සුය අතර අපි ඉන්නේ ගොඩාක් පල්ලෙහැම් කියන්නේ අපිට වඩා ඉහළ ගොඩාක් මේ සාර්ථක මිනිස්සු ඉන්නවා, ප්‍රසිද්ධ මිනිස්සු ඉන්නවා, ලස්සන මිනිස්සු ඉන්නවා, දක්ෂ අය ඉන්නවා, ධනවත් අය ඉන්නවා. එහෙම ඉන්නකොට අපි එහෙම සාමාන්‍ය අපි ලංකාව වගේ රටක ඉතාලම සාමාන්‍ය අය. එහෙම තියෙද්දී බල්ලෝ අතර ලෝකේ තන ලෝකේ ඉන්න හොඳම බල්ලා. ඒ කියන්නේ කිසිම අනිත් සියලු දෙනා අභිවාගියපු ලස්සනම සැපවත්ම හොඳටම එක්කෙනා. ඒතර බල්ලෝ අතර මෙයා තමයි නම්බර් 1. හැබැයි මිනිස්සු වෙලා හිටුත් ඔයාලා කවදා නම්බර් 1 වෙන්න බෑ. ගොඩාක් පල්ලෙහැන් ඉන්නේ මිනිස්සු. හරිනේ? එහෙම තියෙද්දි සාමාන්‍ය මිනිස්සෙක් වෙන්නද කැමති නම්බර් 1 බල්ලා වෙන්නද කැමති? සාමාන්‍ය මිනිස්සෙක්. ඇයි ඒකට හේතුව? ඈ? ඒකට හේතුව ඔන්න බලන්න මේකට උත්තර දෙන්න. මනුස්ස ආත්ම භාවයේද උසස්, තිරිසන් ආත්ම භාවයේද උසස්? මොකද අපි අදහසක ඉඳලා තියෙනවා මනුස්ස ආත්ම භාවය තිරිසන් ආත්ම භාවයට වඩා උසස් විශේෂයි කියලා. හැබැයි හොඳම බල්ලා වෙලා ඉන්නකොට එයාට සැපයක් නැද්ද? තියෙනවා. හොඳ කෑම හම් වෙනවා, හොඳ සෝෆාවල හැමයිට අපේ ගෙදරට වඩා හොඳ තැනක ඉන්න පුළුවන්. අපේ ගෙවල් වලට වඩා හොඳ සැප ඇදපුටුවල කෑමවල නේ. හැමතිස්සෙම ඒසී එකේ පවන් ගහන්න ඕනේ මේ වගේ. හැම දිස්සෙම ඒසී එකේ හොඳ සතුටෙන් ඒ බල්ලා ඉන්නවා. හැබැයි හොඳට අහගන්න. අපි තීරණය කරනවා බල්ලෙක්ට ලැබෙන සැපයට වඩා මිනිස්සෙක් වෙලා ලබන සැපය උසස් කියලා. ඒක නෙවෙයි කියලා දෙන්නේ. සාමාන්‍ය මිනිස්සෙක් ලබන සැපය උසස්ම තිරිසනා ලබන සැපයට වඩා උසස්. පළවෙනි එක කිව්වෝ කට්ටිය මනෝලෝකයක ලබන උසස්ම සතුටට වඩා. ඒ කියන්නේ මැෂින් එකට යන්න කැමති නැහැ කියලා පුතාලා නේ. ඔය හැමෝම කිව්වා මැෂින් එකට යන්න කැමති නැහැ. මැෂින් එකට ගිහිල්ලා හීන ලෝකේ සතුටින් ඉන්නවට වඩා මේ ජීවිතේ මොන ප්‍රශ්න තිබුණත් අඩන්න උනත් නේ. මොන ප්‍රශ්න උනත් ඒකට සතුටුයි හීන ලෝකේ සැපයක් විඳිනවට වඩා. ඊට පස්සේ කීවා දැන් ඇත්තම ලෝකේ තිරිසන් සතෙක් ලබන සැපයට වඩා කවුද? මන් තිරිසන් සතෙක් ලබන උසස්ම සැපයට වඩා. එන්න එතන ඇදී. එයා ලබන ඉහළම සැපයට වඩා මිනිස්සෙක් ලෙස ලබන මොකද්ද? සාමාන්‍ය සැප. එහෙම නැත්නම් ගැටලු ටික උනත් අපි ඉවසන්නට කැමති. ඇයි? මනුස්සේ වෙලා ඉන්න නිසා නේද? ඒකන කිව්වේ. ආයතකොට මේකෙන් එන පණිවිඩය මොකද්ද? ඒ අහගන්න. සැපයක් වූ පමණින් දෙය උසස් නෙවි. අතනමද කියන්නේ. සතුටක් වූ පමණින් දේවල් උසස් නෙවි. සේවනය කළ යුතුම නෙවි. ලෝකයේ තියනවා සැප කියනකොට දුකට වඩා වෙනස්. දුකට වඩා හොඳයි ඒක. හරි. නමුත් ඒ සැපවල තියෙනවා උසස් පහත් ભેදය කියලා එකක්. හොඳට මතකයි. සැපවල තියෙන උසස් පහත් ભેදය කියලා එකක්. ඒ නිසා ඒකම මුලින්ම ඇහුවේ අටසිල් ගන්න එකද ලේසි, පන්සිල් අරන් ඉන්න එකද ලේසි කිව්වම ඔකට කිව්වා මොකද? පන්සිල් අරන් ඉන්න එක ලේසි. ඊට පස්සේ මං ඇහුවා පන්සිල් ගන්න එකද අරන් ඉන්න එකද ලේසි, සීලයක් නැතුව ඉන්න එකද ලේසි කියලා මොකට කිව්වා? සීලයක් නැතුව ඉන්න එක ලේසි. ගොඩක් අය කියනවා ඒක හරි. ඉගෙනගෙන මහන්සි වෙලා පාඩම් කළා මහන්සි වෙන එකද ලේසි, සෙල්ලම් කර කර සතුටින් ඉන්නේ සෙල්ලම් කරගෙන ඉන්න ලේසි. අර කියපු දේවල් වලින් සතුට, පහසුව, විනෝදය, සැපය ලැබෙන බව ඇත්තපුද? හැබැයි මතක තියාගන්න සැපයක් වූ පමණින්, විනෝදයක් වූ පමණින්, පහසුවක් වූ පමණින් දේවල් උසස් වන්නේ නැහැ. හොඳට තේරුම් ගන්න. දේවල් උසස් වන්නේ නැහැ. ඒ නිසා දේවල් වල තියෙන වටිනාකම, වැදගත්කම තීරණය කරන මනින මිම සැපය, සතුට, මුදල ඒ දේ පමණක් නොවේයි. ඒක හොඳට තේරුම් ගන්න. ඒ දේ පමණක් නෙවෙයි. ඒ නිසා තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැනි උත්තම ශාස්ත්‍රවරු දේශනා කරලා තියෙන්නේ අධාර්මික ක්‍රමයෙන් ධනය උපයලා සැපවත් වෙනවට වඩා, සාර්ථක වෙනවට වඩා ධාර්මික ක්‍රම අනුගමනය කරමින් සාමාන්‍ය ජීවිතයක් ගත කරනවා කියන එක උසස් කියලා. ඒකට හේතුව තමයි ලෝකයේ අපි ලබන දේවල් වල තියෙන උස්පහත් භාවය තීරණය කරන එකම සාධකය. ඒකෙන් ලැබෙන සතුට, සැපය, ධනය, බලය ඒවා පමණක් නොවේ. ඒ දේවල් අපි කරන දේවල් වල එහිම උසස් පහත් භව කියලා දෙයක් තියෙනවා. ඒ අනුව අපි සමාදන් වෙන සීලය කියන්නේ පුතේ ස්වභාවයෙන්ම උසස් ක්‍රියාවක්. හොඳට මතක තියාගන්න. සීලය උසස් ක්‍රියාවක්. සීලය නොමැති බව, දුස්සීල බව, සීලයක් නොමැතිව වාසය කිරීමට වඩා සීලවන්ත ජීවිතය එයම උසස් දෙයක්. ඒකෙන් තියෙන පහසුව අපහසුව කියන එක වෙනම කියලා. දුස්සීල ජීවිතය සීලයක් නැති ජීවිතය පහසුයි. ඒක පිළිගන්න ඕනේ. සීලයක් නැහැ, සීලයක් තියනවා කියලා කියන්නේ අපි හැමතිස්සෙම පරිස්සම් වෙන්න බැරි. අපේ කායික වාචසික ක්‍රියාකාරකම් ගැන අපි පරිස්සම් වෙන්න ඕනේ. සීලයක් නැතිනම් අපිට කැමැති 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 පරිද්දෙන් ජීවත් වෙන්නට පුළුවන්. කැමැති කැමැති ක්‍රියාවන් සිද්ධ කරන්නට පුළුවන්. හැබැයි දැන් සතුට සැනසෙල් සතුට සහනය පහසුව විතරද දෙයක උසස් පහත් බව තීරණය කරන්නේ. මොකද එහෙම වුණා නම් අපිට වඩා කායික සැපයක් නිදින සුනකයාගේ ජීවිතය අපේ ජීවිතයට වඩා මොකද උසස් ජීවිතයක් විය යුතුයි. ඒක උසස් නොවෙන්නටත් අපේ සාමාන්‍ය ජීවිතය සුනකයෙකුගේ ජීවිතයට වඩා උසස් වෙන්නත් හේතුව ඒකෙන් ලැබෙන සතුට පහසුව විනෝදය වින්දනය පමණක් නෙවෙයි. දේවල් වල තියෙනවා එහිම අපි ඒකට කියනවා ඉංග්‍රීසියෙන් inherent කියලා. එහිම උසස් පහත් භාවය කියලා දෙයක් තියෙනවා. ඒ අනුව බැලුවම මනුස්ස ජීවිතය මනුස්ස සැපය තිරිසන් සැපයට වඩා ස්වභාවයෙන්ම උසස් විශේෂයි විශිෂ්ටයි. මොකද හේතුව ප්‍රධානම දේ තමයි මිනිස්සෙකුට තියෙනවා ඥාණය, දේවල් තේරුම් ගැනීමේ හැකියාව. ඒකට කියනවා අපි intellectual faculty කියලා. අපිට යමක් තේරුම් ගන්නට පුළුවන්, අපිට යමක් හිතන්නට පුළුවන්, අපිට දේවල් විශ්ලේෂණය කරන්න, evaluate කරන්න, හොඳ නරක මනින්නට පුළුවන්. අපි කරපු දේවල් ගැන අපිට පසුව විශ්ලේෂණයක් විවේචනයක් කරගන්නට පුළුවන්. අනුන් ගැන තමන් ගැන මේ හැකියාව සාමාන්‍යයෙන් අනිත් සත්වයන්ට හිතන්නේ නැහැ. ඒ නිසා මිනිස්සයෝ කියලා කියන්නේ කායිකව මානසිකව මොන මොන ගැටලු ප්‍රශ්න අගහිඟකම් තිබුණත් තිරිසන් සත්වයාට වඩා උසස් මනසක් තියෙන කෙනෙක්. ඒ විදිහට මතක තියාගන්න සීලවන්ත පුද්ගලයාගේ ජීවිතයත් සීලයක් නැති කෙනාගේ ජීවිතයක් කියන එක ස්වභාවයෙන්ම උසස් සහ පහත්. සීලවන්ත භාවය උසස් වෙනවා දුස්සීල භාවයට වඩා. ඒක මනින මිම්ම මොනවද සැපය පහසුව සුඛ විහරණය විතරක් නෙමෙයි. ඒ නිසා තමයි දැන් උදාහරණයකට අපි කැමති නිකං කාලය ගත කරමින් විනෝද වෙවිම ඉන්න කවුරුත් කැමති. හැබැයි ඊට වඩා යම් කිසි දෙයක් ඉගෙනගෙන යමක් හිතට අරගෙන දැනුමක් දියුණු කරගෙන උගතෙක් වෙනවා කියන එක, විභාගයක් හොඳට සමර්ථ වෙනවා, තමන්ගේ දක්ෂතාවයේ පෙන්නනවා, මේ වගේ දේවල් අර සාමාන්‍යයෙන් කාලය ගත කරනවට වඩා උසස් ක්‍රියාවක්. ඒ නිසා තමයි අපි කියන්නේ අධ්‍යාපනය ලැබීම අධ්‍යාපනය නොලබා පහසුවෙන් ඉඳීමට වඩා උසස් කියලා කියන්නේ. ඒ නිසා මතක තියාගන්න පුතේ ජීවිතයේ දේවල් ලැබෙනකොට ඒ දේවල් වල උස්පහත් භාවයේ තීරණය කරන එකම මිම්ම ධනය, පහසුව, සුඛය, පහසු විහරණය, කොම්ෆර්ට් එක පමණ නෙවෙයි. හොඳට මතක තියාගන්න. ඒකත් එක්තරා මිම්මක් තමයි. නමුත් එයින් පමණක් සියල්ල තීරණය කරන්නේ නැහැ. ඒ නිසා තමයි අපි කියන්නේ සීලවන්ත භාවය දුස්සීල භාවයට වඩා උසස් කියලා. ඒ නිසා තමයි පුතේ අපි ලොකුවට අපිට අවබෝධයක් නොතිබුණත් ගුරුවරු, දෙමව්පියෝ, වැඩිහිටියෝ නැත්තම් අධ්‍යාපන අමාත්‍යංශයෙන් ගොඩක් අපිට ගොඩක් දැනුම් තේරුම් තියෙන පිරිස් අවුරුද්දකට වතාවක් හරි ඔය කට්ටියට සිල් සමාදන් වෙන්න කියලා කියලා දෙන්න. හොඳට තේරුම් ගන්න. සිල් සමාදන් වෙනවා කියලා කියන්නේ ඔකට හිතෙන්න පුළුවන් සිල් සමාදන් නොවී සිටියා නම් ඊට වඩා හොඳයි අද දවසේ. ඊට වඩා පහසුවක් තියෙනවා. නමුත් බරුවක් නෙමෙයි ඉන්නේ. ඒ වරුවේ සිල් සමාදන් නොවී සිටියා නම් මීට වඩා හොඳයි කියලා හිතෙන්නට පුළුවන්. නමුත් මතක තියාගන්න ගැඹුරින් විමසුවාම ඥානවන්ත බුදුවරු වැඩි ඥානවන්තයෝ දේශනා කළා තියෙනවා. ඒක තමන්ට ප්‍රත්‍යක්ෂව පසුව දැනගන්නට පුළුවන් ලොකු වෙනකොට. ඔවුන් දැනගෙන තියෙනවා, ඔවුන් දේශනා කළා තියෙනවා, උසස් සීලය ඉහළ සීලයක් සමාදන් වීම, සීලයක් සමාදන් නොවීමට හෝ පහළ සීලයක් සමාදන් වෙනවාට වඩා විශේෂයි. ඒ වෙලාවේ ඇතිවන දුක්ඛම් කටළු වලට වඩා ඒ දෙහි තියෙනවා එහිම තියෙනවා උසස් භාවයක්. ඒ නිසා තමයි සීලවන්ත භාවය උසස් කියලා කියන්නේ. ඒ නිසාම තමයි දැන් ඔය කට්ටිය කියනවා ශික්ෂාපද 8ක් සමා පහකට වඩා 8ක් සමාදන් වෙන එක මොකද අමාරුයි. ඊට වඩා අමාරු වෙන්නේ 10ක් සමාදන් වෙනවා නේ. දසසිල් කියලා හඳුනනවානේ ඉස්කෝලේ කියන එක දසසිල්. දසසිල් වල ශික්ෂාපද 10ක් තියෙනවා. ඒක වෙන්නේ නච්චගීත වාදිත ශික්ෂාපදයේ දෙකට කැඩෙනවා. ඊට පස්සේ මිල මුදල් පරිහරණය කරන්නේ නැහැ කියලා තව ශික්ෂාපදයක් තියෙනවා 10යි. දැන් එතකොට කිව්වා පංචශීලයට වඩා ලේසි සිල් ගන්න නැතුව ඉන්න එක. අටශීලයට වඩා ලේසි පංචශීලය. එන්නේ අමාරු වෙනවනේ. දැන් ශික්ෂාපද පහ පංචශීලයයි අටශීලය අතර වෙන තියෙන ශික්ෂාපද තුනයි නේද? තුනයි අර කාමීච්ඡාචාර කම්බර්මචරිය වුණා. ඒතකොට මේ තුන වෙනකොට අමාරු වෙන්නේ. මොකද හිතන්නේ? අපේ ස්වාමින් වහන්සේලාට සීල ශික්ෂාපද කීයක් තියෙනවද? ගහමුදුරුවෝ ශික්ෂාපද කීයක් තියෙනවද? ඔකටගේ පහට වඩා මොකද අමාරු? අපිට තියෙනවා ප්‍රධාන 91 ප්‍රධාන අප්‍රධානනේ ප්‍රධානනේ මතක තියාගන්න 227යි. දෙසීය කියද මතක තියාගන්න 227ක් තියෙනවා. භික්ෂුණීන් වහන්සේලා ඉන්නවනේ. ආදීවන භික්ෂුණීන් කියලානේ. භික්ෂු භික්ෂුණී කියලානේ. භික්ෂු 311. බුදුහාමුදුරෝ ගෑනු අයට වැඩියෙන් සිල් පරිදි. 311ක් දීලා තියෙනවා. අපිට 227ක්. ඒ ප්‍රධානය අපතේ. 90ව තියෙනවා පොඩි පොඩි ශික්ෂාපද තියෙනවා දහස් ගාණක්. සාමාන්‍යයෙන් අපි කියනවා ඔය ඔක්කොම ශික්ෂාපද දිගහැරලා 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 මොකද එක එක පොඩි 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 90 වශයෙන් දිගහරින්නට පුළුවන් ඈ. එතකොට එහෙම දිගහැරියට පස්සේ සාමාන්‍යයෙන් අපේ පොත්වල ලියලා තියෙනවා අපිට අපේ උපසම්පදා භික්ෂුන් වහන්සේ කෙනෙක් හරියට සම්පූර්ණයෙන් ජීවත් වුණොත් ශික්ෂාපද රකින්නවා. ඒ කියන්නේ එකම ශික්ෂාපදේ දැන් උදාහරණයකට ප්‍රාණඝාතය ගත්තම ඒකේ එක එක විධිවලට වෙන්න පුළුවන්. ඒතර ඒවා එක එක ශික්ෂාපදයක් ලෙස සැලකෙනවා. දැන් උදාහරණයකට අපේ තියෙනවා ශික්ෂාපදයක් තමන්ට භාවනා කරන අහතරනේ භාවනා කරලා අපි ලබනවා ධ්‍යාන. එතකොට ප්‍රථම ධ්‍යානය තියෙනවා කියලා බොරු කියන්න පුළුවන්. දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය, හතරවෙනි ධ්‍යානය. එතකොට එතනම හතරක් තියෙනවා අපි සංවර වෙන. ඒ විදිහට දිග්ගස්සුවම මේ ශික්ෂාපද 227යි අර මං කියව කුඩා ශික්ෂාපද දහස් ගාණක් තියෙනවානේ. ඒ ඔක්කොම දිග්ගස්සුවම එනවා ගාණක්. පුළුවන් දැන් හිතාගන්න. 9180 කෝටි 50,36,000. පුළුවන් මේ ගණන් හිතන්න. කෝටියක් නෙමෙයි ඈ. අපි ඔබ දිග එක දිග හැරලා තියෙනවා. ඒක දිග හරිනවා. අපේ ග්‍රන්ථවල ඒක දිග හැරලා පෙන්නලා තියෙනවා. මෙච්චර ශික්ෂාපද ප්‍රමාණයක් භික්ෂුන් වහන්සේ කෙනෙක් අතින් රැකෙනවා. හරියට සික් රැකුවොත්. මොකද 9000 මේක හොඳට අහගන්න මේක. 9180 කෝටි. කෝටි 9180 50,00,000 36,000ක්. කවුරු මහාන වෙන හිතන්නේ නැති වෙන්නේ. එතකොට දැන් මේ මොකද හිතන්නේ ඒක උඩ? දැන් පොඩක වහන්. දැන් ස්වාමින් වහන්සේ කෙනෙක් දැක්කම අපි පුටුවේ ඉඳන් ඉනවද නැගිනවද? සයින්හන්සේ කෙනෙක් ළඟට ආවම අබ්බෙන්ගෙන කතා කරනවද අත පල්ලේ හරදාද කතා කරනවද? පල්ලේ හරදා. සයින්හන්සේ ඉන්නකොට නිකන් ඉන්නවද වදිනවද? වදිනවද. ඇයි මේ කරන්නේ? මොකද? සයින්හන්සේගේ කිස් නැති හින්ද තත්ටි හින්ද නැහැ. ඈ? එහෙම නැත්තම් සිවුරක් දාන්නේ නේද? ඔව් ඒක තමයි සංකේතය. හරි. ප්‍රධානම ලක්ෂණය මතක තියාගන්න, භික්ෂුවකට ස්වාමීන් වහන්සේ කෙනෙක්ට මෙහෙණින් වහන්සේ කෙනෙක්ට අපි වඳින්න ප්‍රධානම හේතුව උන්වහන්සේගේ සීලය. සීලය. සීලය නිසා තමයි අපි ගරු කරන්නේ මිනිස්සුන්ට. දැන් ඔකට්ටිය විතරක් බලන්න. ඔකට්ටියගේ යාළුවෝ දැන් ඉන්නවනේ. යාළුවෝ අතර බොරු කියන යාළුවෝ ඉන්නවද? ඈ? ඉන්නවද නැද්ද? රත්නාවලිය හැමෝම ඇත්තද කියන්නේ? ඈ නෑ අන්න ගුරුවරු තාගෙන ඉන්නේ දැන් ඒක නේ. ගුරුවරුන්ට බොරු කියනවද? ඔව් නෑ. අර කමන්නේ. ඒක පස්සේ විසඳ ගන්න එක. එතකොට බොරු කියන අය ඉන්නවනේ. නේ? කවදාවත් ජීවිතේ බොරුවක් නොකියපු කෙනෙක් අත උස්සන්න බල. ඉන්නවද? ආ කවුරුත් නෑ. එතකොට බොරු කියන. ඉතින් වැඩියෙන් බොරු කියන අයත් ඉන්නවනේ. අඩුවෙන් බොරු කියන අය නේද? දැන් මට කියන්න ඔය කට්ටිය දැන් යාළුවෝ වෙච්ච බව ඇත්ත. හැබැයි හිත ඇතුලෙන් වැඩිපුරම ගරු කරන්නේ වැඩියෙන් බොරු කියන කෙනාට අඩුවෙන් බොරු කියන. සත්‍යවාදී කෙනාට ගරු කරන්නේ බොරු කියන කෙනා. කාමද විශ්වාස කරන්නේ? එතකොට හදවතින්ම අපේ හිතේ කැමැත්තක් තියෙන්නේ, ගරුත්වයක් තියෙන්නේ, විශ්වාස කරන්නේ ඇත්ත කියන කෙනාද බොරු කියන කෙනාද? ඇත්ත කියන කෙනා. සීලය මොකද්ද? ඇත්ත කීමද බොරු කීමද? එතකොට දැන් වැඩිපුර ගරු කරලා තියෙන්නේ සීලයක් රකින්න කෙනාද නැති කෙනාද? තමන්ගේ පන්තියේ මොනවා හරි පොතක් හරි මකන කෑල්ලක් පෑනක් වටිනා දෙයක් නැති වුණොත් පන්ති කාමරේ සමහරවිට සැකේනවන්නේ, අරයා ගන්න නැති මෙයා ගන්න නැති කියලා. එතකොට අපි වැඩිපුර සැක කරන්නේ ටිකක් දඟ කෙනාද හොඳ කෙනාද? හොඳට ඉන්න ළමයා අපි හිතන්නේ නැහැ නේ. මෙයා නම් මේක ගන්න නැතුව ඇති. අරයා නම් ගන්න ඇති. දැන් තමන් ගැන මොකක් හරි කේලමක් ගිහලා ගුරුවරේ ටීචර්ට කියනවා. එතකොට හිතන්නේ හොඳ ළමයා ගැනද නැත්නම් ටිකක් තමන් එක තරහක් තියෙන කෙනා ගැනද? එහෙනම් මතක තියාගන්න අපේ හිතේ ඇත්තටම ගරුත්වය ඇති වෙන්නේ පුතේ. රූපේ නිසා නෙවෙයි මතක තියාගන්න. සමහරවිට රූපේට ගරු ලස්සන නිසා අපිට කැමැත්තක් ගරුත්වයක් ඇති වෙන්නට පුළුවන්. නමුත් හදපත්ලින්ම අපේ ගරුත්වය ඇති වෙන ප්‍රධානම හේතුව තමයි අපේ චර්යාව. තේරෙනවද වචනේ චර්යාව කියන එක? චර්යාව කියන්නේ අපේ ක්‍රියාකලාප. කායිකව වචනයෙන්, කයෙන්, වචනයෙන් අපේ හැසිරීම. ඒ හැසිරීම අනුව තමයි අපිට ඇති වෙන්නේ මේ කෙනා ගරු කරන, එයා කෙරෙහි ගරුත්වය අගෞරවය, ගරුත්වයේ අඩුවැඩිකම තීරණය කෙරෙන්නේ ඒක නිසා. කායික වාචසික සංවරය තීරණය කරන දේ තමයි පුතේ සීලය කියලා කියන්නේ. හොඳ බලතියක්. සීලයෙන් තමයි අපිට යම් මේකක් ඇති වෙන්නේ. යම් ගරුත්වයක් අනිත් කෙනා කෙරෙහි ඇති වෙන්නේ. සීලය නිසා තමයි ගරුත්වය ඇති වෙන්නේ. හොඳට මතක තියාගන්න. සීලය කියලා කියන්නේ වැරදි නොකිරීම. ඒක තේරෙනවා? සතුන් නොමැරීම, සොරකම් නොකිරීම, කාමයේ වරදවා නොහැසිරීම, බොරු නොකීම, සුරාපාන නොකිරීම නේ. වැරදි ක්‍රියාවලින් වැළකීම සීලය. අනේ වැරදි ක්‍රියාවලින් වැළකීම සීලය. හොඳ ක්‍රියා කිරීමත් එක විදිහක සීලයක්. අපි උදව් කරනවා, අපි බෙදා ගන්නවා කෑම, hina වෙලා කතා කරනවා යාළුවෝ එක්ක, ගුරුවරුන්ට ගරු කරනවා, මේ දේවල් තමයි ඒවත් අපේ සීල. හැබැයි මතක තියාගන්න අපේ සීල වර්ග දෙකක් තියෙනවා. චාරිත්‍ර වාරිත්‍ර. නොකළ යුතු දේවල් නොකිරීමත්, කළ යුතු දේවල් සිදු කිරීමත්. නොකළ යුතු දේවල් නොකිරීමත්, කළ යුතු දේවල් සිදු කිරීමත්. මේ දෙකෙන් හොඳට මතක තියාගන්න. මේ දෙකෙන් අපි වැඩිපුරම මිනිස්සෙට ගරු කරන්නේ කලයුතු දේවල් සිදු කිරීම නිසාද නොකලයුතු දේවල් නොකිරීම නිසාද? විතර දෙනවා දැනගන්න. තමයි හිතන්නේ පොඩි අය. කලයුතු දේවල් කරනවා නොකලයුතු දේවලින් බර වැරදි වලින් වලකිනවා. වැරදි අඩු කෙනාටද කැමති හොඳ වැඩි කෙනාටද කැමති? හොඳ වැඩි කෙනාට. වැරදි අඩු කෙනාට. දැන් දෙකොල්ල උත්තර දෙකක් තියෙනවානේ. දැන් කට්ටියක් වෙනවා හොඳ වැඩි කෙනාට, කට්ටියක් වෙනවා නරක අඩු කෙනාට. ඔන්න මම උදාහරණයක් දෙන්න, මට උත්තර දෙන්න බලන්න. දැන් ඔන්න හොඳට අවධානය දෙන්න දැන්. දැන් ඉන්නවා යාළුවෝ දෙන්නෙක්. යාළුවෝ දෙන්නෙක්. එක යාළුවෙක් බොහොම හොඳට කතා කරනවා, hina වෙනවා, අපිත් එක්ක දේවල් බෙදා ගන්නවා, අපේ සැප දුකේ ඉන්නවා. හැබැයි පොඩ්ඩක් කේන්ති යනවා. කේන්ති යනවා, ගස්සනවා, අපිට බනිනවා, ගහ ගන්නවා. ටීචර්ට කියනවා, හරි ඔක්කොම නිකන් එයාව අපිට විශ්වාස කරන්න බෑ. අපි කියන්නේ කුකුල් කේන්ති. මෙහෙම කරද්දි වෙනස් වෙනවා. පොඩ්ඩක් කේන්ති යනවා. හැබැයි අනිත් වෙලාවට හරියම හොඳයි. හොඳට කතා බහ කරලා විනෝදයෙන් සතුටින් තව ළමයෙක් ඉන්නවා. තව ළමයෙක් ඉන්නවා. එයා වැඩි කතා බහ කරන්නේ අපි ලොකු අපිත් එක්ක හිතවත් නමුත් ලොකුවටම අපිත් එක්ක දේවල් කතා කරන්න මේ 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 hina වෙන්න කරන්න යන්නේ සාමාන්‍ය පරිද්දෙන් ඉන්නවා. හැබැයි එයාට මොන දේ වුණත් කේන්ති යන්නේ නැහැ. එයා එහෙම කලබල වෙන්නේ නැහැ. කේන්ති ගන්නෙ අපිත් එක්ක බැන ගන්නෙ නැහැ, ගහ ගන්නෙ නැහැ. මේ දෙන්නගෙන් පුතාලා වැඩිපුරම ඇසුරු කරන්න කැමති කවුද? පළවෙනියද දෙවෙනියද? ඈ? මම නැවත කියනවා, පළවෙනියා හොඳට කතා බහ කරනවා, හොඳට හිතවත්. බයි පොඩ්ඩ ඇත්තන් කේන්ති යනවා. ප්‍රශ්නයක් තමයි, ගහගෙන තමයි නතර වෙන්නේ. බැනගෙන තමයි නතර වෙන්නේ. දෙවෙනියා එහෙම නෙවෙයි. දෙවෙනියා වැඩි ලොකුවටම මේ hina වෙන්න කතා කරන්නේ නැහැ. යම් හිතවත්කමක් තියෙනවා. හැබැයි කේන්ති ගන්නෙ නෑ. මොන ප්‍රශ්නයක්වත් එයා කලබල වෙන්නේ නෑ. කේන්ති ගන්නෑ. අපිත් එක්ක රණ්ඩු වෙන්න එන්නේ නෑ. කාවද ඇසුරු කරන්න කැමති? පළවෙනියාගේ මොකක් තිබුණේ? හොඳ තිබුණා. හොඳ වැඩි, හොඳ දේවල් කරනවා. එයා නරක දේවලුත් කරනවා. දෙවෙනි එකේනම් හොඳ දේවල් කියන්නේ ලොකුවටම කරන්නේ නැහැ, හොයන්නේ බලන්නේ නැහැ. හැබැයි නරක දේවල් කරන්නේ නැහැ. ඒවා කැමති වැඩිපුර වැඩිපුර හොඳ කරන කෙනාටද නරක නොකරන කෙනාටද? නරක නොකරන කෙනාට හොඳම දේ. අනාගතේ කවුරු හරි කෙනෙක් විවාහ වෙන්න TypeError තෝරන්නේ කේන්ති යන්නේ නැති කෙනා. හොඳම දේ. ඒ හේතුව දීර්ඝ කාලීන හොඳම දේ. දීර්ඝකාලීනව ඇසුරක් කරන්නට නම් විශ්වාසය තියන්නට නම් වගකීමක් දෙන්නට නම් හොඳට මතක තියාගන්න. වැරදි අඩු කෙනාට තමයි අපි විශ්වාස කරන්නේ. වැරදි අඩු කෙනා කෙරෙහි තමයි අපි කැමති. වැරදි අඩු වෙන්න අඩු වෙන්න අපි තුන විශ්වාස ගරුත්වයක් ඇති වෙනවා. අපි විශ්වාස කරන්න පටන් ගන්නවා. විශ්වාසය තමයි ඉහළම ගරුත්වයේ පින්. විශ්වාසී තාමිහල ගරුත්වයක්. දැන් උදාහරණයකට බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසය තියාගෙන තමයි ස්වාමින් වහන්සේලා ගිහි ගෙවල් අතහැරලා, අම්මල තාත්තලා අතහැරලා, ඥාති මිත්‍රාදී සමහර ස්වාමීන් අමුදරෝපව අතහැරලා පැවිදි වෙන්නේ. මොකද හේතුව අපිට තියෙනවා උන්වහන්සේ කෙරෙහි ලොකු විශ්වාසයක්. උන්වහන්සේ කියපු දේවල් අනුගමනය කරොත් අපිට වරදින්නේ නැහැ. ඒක තමයි අපිට තියෙන ගරුත්වය. ගරුත්වය තමයි විශ්වාස. කවුරු හරි කියන වචනයක් විශ්වාස කරනවා නම්, කවුරු හරි ඇසුරු කරන්නට අපි බය නැත්තම්, අපි කැමති නම්, ඒ කියන්නේ අපිට ඒ කෙනා කෙරෙහි ලොකු ගරුත්වයක් තියෙනවා කියන එක හද ඇතුළ පතුලේ. ගරුත්වය ඇති වෙන්න තියෙන ප්‍රධානම දේ තමයි පුතේ වැරදි නොකර සිටීම. වැරදි නොකර සිටීම. සීලය කියන්නේ වැරදි නොකර සිටීමක්. ඒ නිසා මතක තියාගන්න ඔ කට්ටිය, සීලය කියන්නේ වැරදි නොකර සිටීමක්. සීලයක් රකින්නවා යනු, සීලයක් රකින්නවා යනු සීලයක් නොරකීමට වඩා උසස් දෙයක්. ඒ සීල රකින්නකොට වැරදි අඩුයි. වැරදි සිද්ධවන්නේ නැහැ. වැරදි සිද්ධවන්නේ නැහැ. වැරදි සිද්ධ නොවනකොට එයාගේ තත්ත්වය ගොඩක් උසස් වෙනවා, ඉහළ යනවා. එනිසා මේ දරුවෝ කල්පනා කරන්නට ඕනේ, නිතර හිතන්නට ඕනේ, තමන්ගේ ජීවිතයේ වැරදි අඩුපාඩු
පුළුවන් තරම් අඩු කරගන්නට ඕනේ. ඒ කියන්නේ සීලය කියන එක කෙරෙහි අවධානය දෙන්නට ඕනේ. සීලයක් කියලා කියන්නේ දරෝනේ අපේ ජීවිතයේ තියෙන ලස්සනම ආභරණය මොනවද? ලස්සනම ආභරණය තමයි සීලය. ආභරණ පැළඳගෙන හොඳට ලස්සන වෙලා යනකොට හැමෝම බලනවානේ. අපි කැමති අපේ දියා මිනිස්සු හැරි හැරි බලනවට කැමති ඒකට අපි. අවධානය දෙනවට අපි කැමති. ඒක ඕනම කෙනෙක්ට තියෙන එකක්. තමන්ගේ රූපය අනිත් අයට ආකර්ෂණය වෙනවට අපි කැමති. නමුත් මතක තියාගන්න බාහිර ලස්සනට මිනිස්සු ආකර්ෂණය වෙනවා ඇස් දෙකෙන්. නමුත් හිත හදපත්ලෙන් සැබවින්ම මිනිස්සු ගරු කරන්නේ රූපයට නම් නෙවෙයි බුදු. සැබවින්ම මිනිස්සු ගරු කරන්නේ ධනයට නම් නෙවෙයි. ධනය නිසා ගරු කරන්න ඕනේ, ගරු කළ යුතුයි. ඒකට ගරුත්වය තියෙනවා. හරි, මොකද එයා ධනෙ උපරදීන මහන්සි වෙලා. ඒකට ගරුත්වයක් දෙන්නට ඕන. වාදයක් නැහැ. රූපේ තියෙන කෙනාට අපි ඒ ගරුත්වය දෙනවා. ජීවිතේ සාර්ථක වෙච්චාට ඒ ගරුත්වය නැහැ. හැබැයි මතක තියාගන්න ගැඹුරුම ගරුත්වය අපේ සිතේ උපදින්නේ මිනිස්සෙකුගේ තියෙන ಗುಣධර්ම කෙරෙහි. හොඳට තේරුම් ගන්න ඒක. ಗುಣධර්ම කෙරෙහි. ඒ ಗುಣධර්ම තියෙන කෙනා අපි අපේ ජීවිතයට තෝරගත්ත නැති වෙන්නට පුළුවන්. වෙන වෙන හේතු සාධක මත. නමුත් අපේ හදවතේ සැබෑ ගරුත්වයේ උපදිනවා ඒ පුද්ගලයා කෙරෙහි. මොකද ගුණය කියලා කියන්නේ ස්වභාවයෙන්ම උසස් දෙයක්, උසස් සිද්ධියක්. ඒ නිසා ඔය දරුවෝ හැමතිස්සම කල්පනා කරන්නට ඕනේ තමන්ගේ සිත් තුළ මේ කියන ಗುಣධර්ම වලින් පෝෂණය වෙන්නට ඕනේ කියන එක. දැන් මේ ඉස්කෝලේ ඔක්කොම ඉන්නේ ශිෂ්‍යත්වයෙන් පාස් වෙච්ච අය නේ. ඒ ශිෂ්‍යත්වයෙන් පාස් වෙච්ච අය නෝ කියලා කියන්නේ හැමෝම දක්ෂයි කියන එකනේ. හැමෝම හොඳට ඉගෙන ගන්නවා. හැමෝටම කඩයින් විභාගයක් සමර්ථ වෙලා ඇවිල්ලා ඉදිරියට යනවා. මට අපේ ගුරු මෑණියතුමාත් කිව්වා මේ විශ්වවිද්‍යාලයේ ගොඩාක් අය විශ්වවිද්‍යාල වලට යනවා. ගොඩාක් අය විභාග සමර්ථ වෙනවා. ගොඩාක් සාර්ථකව ඉගෙන ගන්නවා. ඒකට ගුරු මණ්ඩලයටත් ගෞරවය යන්නට ඕනේ. මේ දරුවොත් මහන්සි වෙලා විශේෂයෙන් ආදි ශිෂ්‍යෝ. ආදි ශිෂ්‍යයා ඔය ආදර්ශයේ සපයලා තියෙනවා. ඒ නිසා තමයි ඔකට හිතෙන්නේ අපිත් දැන් අක්කල වගේ ඉගෙන ගන්නට ඕනේ. අපිත් ඉස්කෝලේ නම තියන්නට ඕනේ. ඒ වගේම ඒ වගේ සම්ප්‍රදායක් සංස්කෘතියක් යම් ඉස්කෝලේක පරම්පරා කීපයක් ඇති වෙච්ච ගමන් මුළු හැමෝම මේ පැත්තට යොමු වෙලා ඉගෙන ගන්නවා. ඒ නිසා මේ ඔක්කොම දරුවෝ ටික යමක් කමක් තේරුම් ගන්න පුළුවන් විභාගයක් සමර්ථ වෙන්න පුළුවන් දක්ෂ දරුවෝ ටිකක් හැමෝම. දක්ෂ දරුවෝ ටිකක්. ඒ නිසා මේ දක්ෂතාවය තව තවත් වර්ධනය කර ගන්න ඔකටිය මහන්සි වෙලා ඉගෙන ගන්නට ඕනේ. ඉස්කෝලවල ක්‍රීඩා ආදී සිද්ධ කරමින් ශරීර සෞඛ්‍ය මනස ඒ හැකියාවන් දක්ෂතාවයන් දියුණු කර ගන්නට ඕනේ. ඒ ගැන ඔය කුඩා කාලේ ඒ ඔක්කොම කරන්නට ඕනේ. හැබැයි නිතරම ඔළුවේ හිතේ මතක තියාගන්න පුතේ ජීවිතය කියලා කියන්නේ එපමණකින් සීමා වෙන දෙයක් නෙවෙයි. ඔකට ඉගෙන ගැනීම උදාහරණයක් ගන්න. ඉගෙන ගන්නේ මොකක් සඳහාද? ඉගෙන ගැනීමෙන් කරන්නේ පළවෙනි දේ තමයි කඩයින් විභාගය මොකටද? සමර්ථ වෙන්න, පාස් වෙන්න. කඩයින් විභාගයක් පාස් වෙන්නේ මොකටද? අපිට උසස් පෙළ පාස් වුණා කියලා. මොකටද? සාමාන්‍ය පෙළ පාස් වෙන්නේ උසස් පෙළට. උසස් පෙළ පාස් වෙන්නේ මොකටද? හොඳ එක්ක විශ්වවිද්‍යාලයට යන සමහරු නැත්තම් බිස්නස් එකක් පටන් ගන්න වෙන්න පුළුවන්. වෙන රැකියාව තමන්ගේ අදාළ රැකියාව. ජීවිතයේ රැකියාවක් තෝරගන්න. රැකියාවක් තෝරගන්නේ මොකටද? ඇයි රැකියාවක් තෝරගන්නේ? ඈ රැකියාවක් තෝරගන්නේ ඇත්ත කතාව තමයි අපිට කන්න බොන්න අඳින්න තමන්ම කරගන්න. දැන් කාලයක් ගියම අම්මලා තාත්තලා ඒක ප්‍රොවයිඩ් කරන එක නතර කරනවා. ඒක වෙන්නේ ඈ දැන් වෙනකොට අම්මා තාත්තලා ඔක්කොම හරි දස්සලා දෙනවා. කාලයක් යනකොට ඕකට්ටියගේ ජීවිතයක් ගත කරන්නේ. ඕකට්ටියගේ අම්මලා තාත්තලා පොඩි කාලේ සීයලා කියලා බලාගත්තා. යම් වෙලාවක ඕන් ලොකු මහත්තයලා තනියම ජීවිතයක් ගත කරගත්තා. ඕකට්ටියත් හම්බුණා. ඕකට්ටිය දවසක ලොකු මහත්තයලා තමන්ගේ තනි ජීවිතයක් පටන් ගන්නවා. එතකොට තමන්ට කන්න බොන්න ඉන්න හිටින්න මේ ඔක්කොම කරන්න යම් මුදලක් අවශ්‍යයි, ධනයක් අවශ්‍යයි, ක්‍රමයක්, ජීවනෝපායක් අවශ්‍යයි. ඊටේ සම්පූර්ණ කරගන්න තමයි අපි රැකියාවක් කරන්නේ. රැකියාව සිද්ධ කරාම
අපිට ඒ අවශ්‍ය මූලික පහසුකම් ටික අවශ්‍යතා ටික ලැබෙනවා. සමහරවිට ඔකටියේ දරුවන්ට ඒ මඟ පෙන්වීම කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න මේ ජීවිතයේ මෙහෙම ගත වෙලා ගිහිල්ලා යම් දවසක් එනවා පුතේ මේ ජීවිතය අපි හැමෝගෙම අවසන් වෙන. ඒකට කියනවා අපි මරණය කියලා. ඒක හැමෝටම පොදු ධර්මතාවයක්. බය වෙන්න එපා. නැවත ඒක තමයි ලෝකයේ තියෙන ධර්මතාවය. ඒකට හේතුව මම කියලා එන්න මේ දරුවන්ට ඒක තේරුම් ගන්න පුළුවන් වෙයි. හැමෝම විද්‍යාවෙන් ඉගෙන ගන්නව නේද? නේද? අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැටියට පුතේ අපේ යම්කිසි ජීවිතයක් අපි ලබන්නේ අපි කරන කර්මයක් නිසා. කර්මය කියන්නේ මොකක්ද? ක්‍රියාව කියන එකයි. කර්ම වර්ග දෙකක් තියෙන මොනවද? කුසල කර්ම, අකුසල කර්ම. නැත්නම් පින් පව්, හොඳ නරක නේ. එතකොට මේ කරන කර්ම නිසා තමයි අපි භවයෙන් භවයට උත්පත්තිය ලබන්නේ. ඒක මම ගොඩාක් විස්තර කරන්න යන්නේ නැහැ. මොකද ඒකට තෘෂ්ණාව, අවිද්‍යාව, සත්‍ය නොදැනීම, කර්ම ශක්තිය මේ වගේ ලොකු කතා ගොඩක් තියෙනවා අපේ ධර්මයේ. ඒක මෙතන කතා මේ විස්තර කරගන්න ඕනේ නැහැ. නමුත් දැන් මතක තියාගන්න කර්මයක් නිසා තමයි යම් භවයක උපදින්නේ. කරපු කර්මය හොඳ කර්මයක් නම් හොඳ භවයක, නරක කර්මයක් නම් නරක භවයක. හරිනේ? අපි කරන කර්මය නැමැති ක්‍රියාවේ තියෙනවා පුතේ යම් කිසි ශක්තියක්. ඒකට කියනවා කර්ම ශක්තිය. මොකද්ද? කර්ම ශක්තිය. ශක්තිය ගැන ඉගෙන ගන්න වැඩි නේද ඔකට? නේද? ශක්තිය මනිනේ එකක තියෙනවා. මේක අරූපීමේ ශක්තියක්, භෞතික ශක්තියක් නෙමෙයි. එතන කර්මය කියලා කියන්නේ බලන්න තේරුම් ගන්න පුළුවන් දෙයක් නේද? කර්මය කියලා කියන්නේ යම් කිසි ක්‍රියාවක්, කොණ්ඩ ක්‍රියාව ආරම්භ කරා, ක්‍රියාව සිදු කළා, ක්‍රියාව අවසන් වුණා. අපි හිතමුකෝ දානයක් දුන්නා කියලා. දැන් සිල් ගත්තා කියලා හිතන්නකෝ. ඉස්කෝලේට ආවා, සිල් සමාදන් වුණා, සීලේ රැක්කා, සිල් පවාරණය කළා, ගෙදර ගියා. එතකොට සිල් සමාදන් වීමේ කර්මය කියන එක තාවකාලික කර්මයක්. ආරම්භයක් තිබුණා, මැදක් තිබුණා, අවසානයක් තිබුණා. හරිනේ? ටික පටන් ගත්තා, සිදු කළා, අවසන් වුණා. එතකොට මේක තාවකාලික කර්මයක්. මේ තාවකාලික කර්මයෙන් පුතේ රැස් වෙන ශක්තියක්, ඒකට කියනවා කර්ම ශක්තිය කියලා. මේක හොඳට හිතා ගන්න උත්සාහ කරන්න පුළුවන් අය. කර්ම ශක්තිය. තාවකාලික ක්‍රියාවකින් රැස් වෙන ශක්තිය මොකද හිතන්න ඕනද? සීමා සහිත වේද, සීමා රහිත වේද? කර්මයේ ක්‍රියාව තාවකාලිකයි නේ, ආරම්භයක් අවසානයක්. ඒකෙන් රැස් වෙන අරගෙන සීමා රහිත ශක්තියක් කියන අනන්ත ශක්තිය මේක හිතා ගන්න බැරි. එහෙම වෙන්නේ නැහැ. අනන්ත ශක්තියක් කියලා එකක් නැහැ. එතකොට යම් කිසි ක්‍රියාවකින් ජනනය වෙන ශක්තිය සීමා සහිතයි. එතකොට ඒ ක්‍රියාවකින් කවුරු හරි මොන භවයක මොන ජීවිතයක උප්පත්තිය ලැබුවත් දවසක ඒ කර්ම ශක්තිය පුතේ අවසන් විය යුතුයි. දැන් ෆුල් ටැංක් ගහලා පෙට්‍රල් ගහලා කාර් එකේ දුවගෙන යනකොට පැදගෙන යනකොට පෙට්‍රල් හැමදෙස්සෙම තියනවා විතර ඉවර වෙනවා. ඉවර වෙලා කාර් එක මම හිටිනවන්නේ මොකද තියෙන ෆෝල්ට් එක නැත්තම් ඉන්ධනේ අවසන් වෙනවා. ඒ වගේ තමයි අපි කරපු තාවකාලික ක්‍රියාව හොඳ වේවා නරක වේවා. අදාළ නැහැ. හොඳ හෝ නරක මේ තාවකාලික ක්‍රියාවෙන් රැස්සුණු කර්ම ශක්තිය සීමා සහිත කර්ම ශක්තියක්. සීමා සහිත කර්ම ශක්තියක් නිසා මේක දවසක අවසන් වෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේලා දේශනා කරේ නත්ති ජාතස්ස අමරණං. උපන්නා වූ සත්වයාට නොමැරී සිටීම කියලා එකක් නැහැ. අනිවාර්යෙන් මේ ආ යුතුයි. අපි අහන්න අකමැති දෙයක්. නමුත් මේක තමයි බුදුදහමෙන් තියෙන විවරණය. කර්මය తాවකාලිකයි. తాවකාලික කර්මය නිසා රැස් වෙන ශක්තිය සීමා සහිතයි. සීමා සහිත කර්ම ශක්තියෙන් උපදවන ජීවිතය කර්ම ශක්තිය අවසන් වෙනකොට අවසන් විය යුතුයි. ඒ නිසා සත්වයා අනිවාර්යෙන් මිය යා යුතුයි. ඒ නිසා මතක තියාගන්න අපි හැමෝම දවසක අපි කැමති වුණත් නැති වුණත් මේ අවසානයේ කියලා එකක් තියෙනවා. බණ කියන මටත් එහෙමයි.
අපිට යන කවර කතාවද දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තිබුණු සර්වඥතා ඥානලාභී අස සාරා සංකේය කල්පලක්ෂ්‍ය පෙරෝපරකු ඒ මහා පුරුෂයා තථාගතයන් වහන්සේ පවා කාලක්‍රියා කරා මරණයට පත් වුණා. උන්වහන්සේ නැවත ඉපදෙන්නේ නැති නිසා අපි ඒකට කියනවා පිරිනිවන් පෑම කියලා. මරණය කියලා කියන්නේ නැහැ. නමුත් ඒක මරණයක්. බුදුරජාණන් වහන්සේගේ කාලක්‍රියාව අවසන් වීම. අපි වෙන්නේ අපි කාලක්‍රියා කළාම තව තැනක උපදිනවා. බුදුරජාණන් වහන්සේගේ වෙන්නේ අවිද්‍යා තෘෂ්ණාවන් දුරු කරපු නිසා නැවත උප්පත්තියක් නැහැ. ඒකට කියනවා ආත්පසින් නිවීම කියලා, පරිනිර්වාණය කියලා. රහතන් වහන්සේලාත් වෙන්නේ ඒකයි. නැතු උන්වහන්සේලා මැරෙනවා මියමක් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වයසට ගිහිල්ලා ලෙඩ වෙලා අවසානයේදී අපි තරම් අබලදු කරුනේ නැහැ. කායික දුර්වලතා ඇති වුණා. අවසානයේදී ශරීර ශක්තිය පවා හීන වුණා. ක්ලාන්ත ගතියකුත් ඇති වුණා. අන්තිම පරිනිර්වාණ මංචකයේ සැතපීලා උන්වහන්සේ කාලක්‍රියා කරා. ඒ කාලක්‍රියාවෙන් පස්සේ නැවත ඉපදුන්නේ නැහැ අපි වගේ. ඒ නිසා අපි ඒකට කියනවා පරිනිර්වාණය කියලා. නමුත් උන්වහන්සේට පවා උපන්නා වූ කර්ම ශක්තිය දවසක සමහරු කර්ම ශක්තිය ගෙවිලා මරනවා, සමහරු ආයුෂයේ ගෙවිලා මරන. බුදුජාණන් වහන්සේ නම් ආයුෂයේ ගෙවිලා අපවත් වෙන්නේ පිරිනම් පාන්නේ. ඉතින් මේකේ මතක තියාගන්න ඕනේ අපි හැමෝගෙම ජීවිතේ යම් දවසක අවසන් වෙනවා. ඒක හොඳට ඔළුවේ තියාගන්න. දවසක අවසන් වෙනවා. එතකොට ජීවිතේ ගත කරන කොට ඒ ජීවත් වෙන සමාජයේහි සාර්ථක වෙන්න ඕන කියලා එකක් තියෙනවා. එහෙම අසාර්ථක වෙනවා කියලා එහෙම එකක් නැහැ. දැන් අපි අපේ උදාහරණයකට කොච්චර දැන් හැමදාම නාන වැතිනේ ගෙවලනේ නේද? හැමදාම ඇඟපත හොදනවා නානෝ. එහෙම ඇඟපත හොදලා නැවා කියලා හෙට දාඩිය දාන්නේ නැද්ද? ඈ? ඇයියේ නැවා කියලා දැන් දාඩිය දාලා නැද්ද? දැන් දාඩියගේ පවන්සන්නේ ඔක්කොරනේ දාඩිය දාලා තියෙන්නේ. එතකොට එහෙම ආපහු දාඩිය දානවා කියලා නොනා ඉන්නවද අපි? නෑ, අපි අනිවාර්යෙන් නානවා. මොකද ඒක අපිට එහෙම නැතුව ජීවත් වෙන්න බෑ. අපි දන්නවා මේක කොච්චර නෑවත් හෙට අපිරිසුදු වෙනවා. ඒත් අපි නානවා. නැත්තම් මේ ප්‍රශ්නේ එනවා, ලෙඩ වෙනවා, අපහසුතා එනවා, හිතන්න බෑ, හරියට ශරීරයට පහසුවක් නෑ. අයි වගේ තමයි පුතේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ හැටියට අපි කවුරුත් දවසක මිය ගියත් මිය යෑම අනිවාර්ය වුණත්, මරණය අනිවාර්ය වුණත් අපි ඒ ගත කරන ජීවිතය සාර්ථකව නිවැරදිව ගත කළ යුතුයි. ඒක තමයි ඥානවන්තයෙකුගේ ක්‍රියාව. ඒ ජීවිතය සාර්ථකව ගත කරන්නට නම් හොඳට මතක තියා පළවෙනිම දේවකත්වය. ජීවිතය සාර්ථකව ගත කරන්න නම් මේ පුතේ මතක තියාගන්න පළවෙනිම දේ, ඕකට හොඳ අධ්‍යාපනයක් තියෙන්න ඕන. ඔකට හොඳට ඉගෙන ගන්න ඕන. ඒක තමයි පළවෙනිම දේ. ඒක පුතේ ගිහි දරුවන්ට විතරක් නෙමෙයි ස්වාමින් වහන්සේලාටත් එහෙමයි. හැම ලෝකේ හැම මනුස්ස ගෝත්‍රිකයෙක්ුණත් මතක තියාගන්න. ගෝත්‍රික සමාජයක ජීවත් වෙච්ච කෙනා පවා ඒ සමාජයේහි ඒ සංස්කෘතියෙහි තියෙන දේවල් හොඳ නරක කලියුතු නොකලියුතු ජීවිකාව පැවැත්විය යුතු මේ දේවල් ටික ඉගෙන ගන්නට ඕනේ. ඒවා ඉගෙන ගන්න නැතුව අපිට සමාජයේහි ජීවිතයේහි සාර්ථක භාවය ඇති කර ගන්නට බෑ. එනිසා පුතාලා හොඳට මතක තියාගන්න, ඔකටි පාසල් ජීවිතේ පළවෙනිම දේ තමයි හොඳට ඉගෙන ගන්න එක. ඒ අතරතුරේදී සමහර අය ක්‍රීඩා වලට දක්ෂ වෙන්න පුළුවන්. සමහර අය සමති සමාගම් වලට දක්ෂ වෙන්නට පුළුවන්. සමහර අය නායකත්වයේ දක්වන්න දක්ෂ වෙන්නට පුළුවන්. කණ්ඩායම් වැඩවලට දක්ෂ වෙන්නට පුළුවන්. මේ විදිහට තවත් අවශේෂ දක්ෂතා ටිකත් අපි දිනු කරගන්න ඕනේ. ඒවත් ඔකටගේ ජීවිතේ ගොඩාක් වැදගත් වෙනවා. මතක තියාගන්න, ඔකට ඉදිරියට යනකොට සමාජයට යනකොට ඉස්කෝලේ අවසන් වෙලා වෙනමම ලෝකයකට යන්නේ. ඔකට දැන් ඉන්න යා ගොඩාක් අය කියන්නේ ඉස්කෝලෙන් එළියට ගියපස්සේ ඉස්කෝලේ යාළුවෝ හොඳයි කියලා කියනවා. ඉස්කෝලේ යාළුවෝ මොන ප්‍රශ්න තිබුණත් ගහගත්තත් මොන ගැටලු තිබුණත් සමාජයට යනකොට, මොකද සමාජයේ එන්නේ නානා දේශවලින් නානා ප්‍රදේශවලින් නානා ආකල්ප තියෙන මිනිස්සු කොටසක් නානා වයස්වල එක මුණ ගැහෙන්නේ. ඔකට එකම වයසයි. සමාජෙට ගියාම එහෙම නෑ. අවුරුදු 60 කෙනා, 70 කෙනා, 50 කෙනා, 40 කෙනා එක තමයි කටි 20 කෙනාටත් ඉන්නේ. ඒතර සමාජයේ හරි විවිධයි. ඒක නානයි. මතක තියාගන්න. එතකොට ඔකටික තියෙන ওই දක්ෂතා සමಿತಿ සමාගම් වල දිනු කරගත්ත ඒවා ක්‍රීඩා වලින් දිනු කරේවත් උපකාර වෙන නිසා ඒවා හොඳට කිසිදු පැකිලීමකින් තොර, විශේෂයෙන් ඔය අලුතෙන් ඉස්කෝලට ආපු ළමයි එහෙම, දරුවෝ එහෙම ඒවට සහභාගී වෙන්න තොර. ඒක තමයි වැදගත් ඔකටික ජීවිතේ සාර්ථක කරගන්න. ඒ අතරතුරේදී ඔකටගේ අධ්‍යාපනයේ සාර්ථක වෙන්නට ඕනේ කියන වාදයක් නැහැ. ඒක තමයි ඔකටගේ ජීවිතයේ තියෙන්න ඕනේ පළවෙනිම දේ. ඒක මම හිතනවා ගුරු මෑණිවරු ගුරු පියවරු ඔකටට නිතර නිතර තරවටු කර කර හරි කියන්නේ ඒ සඳහා. අම්මල තාත්තලා වුණත් ඔකටියට පස්සෙන් ගිහිල්ලා ඉගෙන ගන්න කියන්නේ ඒ නිසා. ඒ නිසා ඔකට නිතර ඔළුවේ මතක තියාගන්න ඔකටගේ ජීවිතයේ පළවෙනිම දේ තමයි මේ පාසල් ජීවිතය සාර්ථකව ගත කරන එක. හැබැයි පුතේ එතනින් මේ සියල්ල අවසන් නෑ. දැන් ඔන්න කතාව වැඩි යාවව අවධානය දෙන්න ඕනේ. එතනින් සියල්ල අවසන් නෑ. මොකද හේතුව මේ ජීවිතය මොකද වෙන්නේ? මයිසර කියේ මොකද්ද? මේ ජීවිතයේ උපන්නේ මොකෙන්ද? කර්මයකින්. ඒක මොකද්ද කියලා මම විස්තර කරන්න යන්නේ. කර්මයකින් උපන්නේ. කුසල කර්මයක් ලැබුණු නිසා තමයි හැමෝම මනුස්ස ජීවිතයක් ලැබලා තිබුනේ. හැබැයි මේ මනුස්ස ජීවිතය සදාකාලිකද තාවකාලිකද? ඈ සදාකාලිකද තාවකාලිකද? තාවකාලිකයි. ඒකට හේතුවක් මම කියවනේ ධර්මයේ කෝණේ. ධර්මයේ කෝණේ මොකද්ද? කර්මයක් නිසා තමයි උපදින්නේ. කර්මය කියන්නේ තාවකාලික ක්‍රියාවක්. ඒ ක්‍රියාවෙන් ඇතිවන ශක්තිය සීමා සහිතයි. සීමා සහිත ශක්තියකින් යුතු කර්මෙන් උපන්නොත් දවසක මේ ශක්තිය අවසන් වෙනවා. ඒ නිසා තමයි බෝධිසත්ව අවදීයේදීම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ natthi jātassa amaraṇam. ඒ කියන්නේ ආලාර කාලාන් උද්දකරම්පුත් අතහැරලා ගියේ. ආල දිනවා නේද? ඒ දෙන ගාවට ගියා කියලා. යන්න හේතුව ඒ කට්ටිය කිව්වා මේ ධානයේ නිසා සදාතනික ස්වර්ග ආත්ම භාවයක උපදිනවා. දැන් දුක අවසන් වෙනවා. බුදුරජාණන් බෝධිසත්වයෝ කිව්වා නෑ වෙන්න බෑ. මේක ධානයක් නම් මේක මානසික ක්‍රියාවක්. මේ මානසික ක්‍රියාවේ තියෙනවා යම් කැපැසිටි එකක්, හැකියාවක්, සීමා සහිත හැකියාවක්. ඒක කොච්චර ප්‍රබල සමාධියක් වුණත් ඒක සීමා සහිතයි. ඒ නිසා තමයි ඒක දියුණු කරන්නට පුළුවන් අපිට. සීමා සහිත ශක්තියකින් මොන භවයේ උප්පත්තිය ලැබුවත් අනිවාර්යෙන් චුත විය යුතුයි. සදාතනික විමුක්තියක් ලබන්න බෑ කර්මයක ප්‍රතිඵලයක් ලෙස. ඒ මොකද හේතුව කර්මයේ තාවකාලික නිසා. ඒ නිසා තමයි කියන්නේ අනිත්‍ය දෙයකින් නිත්‍ය වූ දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ ගැඹුරු දර්ශනයක් වෙන්නේ. හරි. ඒ නිසා මේ ජීවිතය තාවකාලිකයි. ඔන්න ආපහු කතා වැඩි වුණා. අන්න තාවකාලිකයි මේ ජීවිතය. දුරෝකට්ටිය මේ ජීවිතේ සාර්ථක කරගන්න තියෙන ප්‍රධානම දේ මොකද්ද? ඉස්සර කිව්වා මොකද්ද? අධ්‍යාපනය. හොඳට මතකයි. අධ්‍යාපනයක් ලැබලා හොඳ රැකියාවක් කරමින් ජීවිතේ සාර්ථක කරගන්නට ඕනේ. ඒක තමයි නම්බර එක. ඒ නිසානේ ඔය ඉංග්‍රීසි කියමනක් තියෙනවා, ඔකට ඉගෙනගෙන තියෙනවා දැන් නේද? Reading maketh a full man කියලා හරිද? Reading maketh a full man. Maketh කියලා දිනේ පරණ ඉංග්‍රීසි නිසා makes කියන එකයි වෙන්නේ. Reading maketh a full man. ඒ කියන්නේ අධ්‍යාපනයෙන් මිනිස්සේ පරිපූර්ණ වෙනවා කියලා කියමනක් උගතුන් ගාව තියෙනවා. ඒක බොහෝ දුරට නිවැරදි කියමනක්. මේක හරිය කියමනක්. හැබැයි මතක තියාගන්න අපේ ධර්මයේ හැටියට එතනින් පමණක් සියල්ල අවසන් වන්නේ නැත. එතනින් පමණක් සියල්ල අවසන් වන්නේ නැත. ඒකට හේතුව තමයි මේ ජීවිතයේ දවසක අවසන් වෙලා නැවත උප්පත්තියක් තිබීම. නැවත උප්පත්තියක් තිබීම. දැන් මේ දරුව ඔක්කොම දන්නවද? මැරුණොත් මොකද ආයෙ උපදිනවද නැද්ද? ඈ මොකද කියන්නේ? බුද්ධාගම පන්ති ඉගෙන ගත්තේ කොහමද? මැරුණොත් නැවත උපදිනවද නැද්ද? ඈ මැරුණොත් නැවත උපදිනවා. ඒක හැමෝම විශ්වාස කරනවා, විශ්වාස නොකරන අය තියෙනවද? ඈ සකයි ඉන්නට පුළුවන්. මතක තියාගන්න අපේ ධර්මයේ හැටියට මැරුණොත් නැවත උපදිනවා. ඒකට හේතුව තමයි පුතේ විද්‍යාවත් ඉගෙන ගන්නවනේ කට්ටියනේ. ඒකට හේතුව තමයි අපේ ජීවිතයේ තියෙන භෞතිකයට අන්‍ය වූ දෙයක්. ඒකට කියනවා අභෞතිකය කියලා, චිත්තය කියලා. ඒකට හේතුව තමයි අපි කියන තර්කය තමයි සියල්ල භෞතිකයක් වුණොත්, ඒක මම කෙටි වචනෙන් කියනනම් සියල්ල භෞතිකයක් වුණොත් මේ ලෝකයේ තියෙන හැම දෙයක්ම නියත භාවයට යනවා. ඒකට කියනවා නියතවාදී. ෆිසිකලිසම් ලීඩ්ස් ටු ඩිටර්මිනිසම්. එහෙමයි කියනවා. ඒ කියන්නේ හැම දෙයක්ම භෞතික නම් මේ ඔක්කොම භෞතික ක්‍රියාවලි. භෞතික ක්‍රියාවලිය මම සරල උදාහරණයක් කියන්නේ බිලියන් බෝලෙ කියලා වැදුනම තව බෝලයක් විසිනවා, විසිනා එහෙම තියෙනවනේ. එතකොට ඒක කලින්ම උපකල්පනය කරන්න පුළුවන් නේද? ওই භෞතික විද්‍යාව ඉගෙන ගත්තා. කොහොමද යන්නේ? කොහොමද නතර වෙන්නේ කියලා ඉගෙන ගන්න පුළුවන් නේ. ආයෙවගේ මතක තියාගන්න රසායනික ක්‍රියාවලියක් නම් මොලේ කියන්නේ මේ ඔක්කොම අණු පරමාණුක අංශ ගොඩක් නම් තියෙන්නේ ඒ මායේ ක්‍රියාවලිය ක්වොන්ටම් ලෙවල් එකෙන් එළියට ගියාම අපිට කලින්ම උපකල්පනය කරන්න පුළුවන් භෞතික විතරයි නම් ඒ නිසා භෞතිකවාදයෙන් කියන්නේ මේ සියල්ල නියතයි ඔකටිය කරන හැම ක්‍රියාවක්ම මම හිතන හැම සිතිවිල්ලක්ම పూర్වේහි ඔය කියන Big Bang එකෙන්ම නියත වුණා කියලා උන් කියනවා දන් ධර්මයේ හැටියට එහෙම එකක් නෑ මොකද අපි කවුරුත් නියතවාදී ජීවත් වෙනවා නෙවෙයි දැන් උදාහරණයකට අපි අතින් වරදක් වුණොත් එහෙම වරද වෙන්න නියම වෙලා තිබුණා කියන එක තමයි භෞතිකවාදී න්‍යාය අපේ ධර්මයේ එහෙම නෙවෙයි කියන්නේ ඔබට වරද නොකර ඉන්නත් තිබුණා කරන්නත් තිබුණා නමුත් ඔබ ඒක කරා ඒක ඔබ එනිසා තමයි දඬුවම් කරන්න උසාවි ඒ නිසා ලෝකයේ තියෙන්නේ ලෝකේ ශිෂ්ටාචාරයේ ගොඩ නැගිලා තියෙන්නේ භෞතිකවාදී මත නෙවෙයි ධිට්ඨවාදී ඒ කියන්නේ අපිට විඥානය කියලා එකක් තියෙනවා ඒ විඥානයෙන් හිතලා අපි කරන දේවල් වෙනස් කරගන්නට පුළුවන් මරණයේදී සිද්ධවන්නේ භෞතික ශරීරයේ බිඳ වැටුණට අර විඥානේ විනාශ වෙන්නේ නැහැ ඒ විඥානයට සම්බන්ධව අලුතෙන් විඥානයක් වෙනතරක් උපදිනවා ඒක විඥානයේ ගහෙන් ගහට මාරු වෙනවා නෙවෙයි සිත කියලා කියන්නේ ඉපදෙනවා බිඳෙනවා ඉපදෙනවා බිඳෙනවා ධර්ම පරම්පරාවක් ඒ පරම්පරාවෙම අලුත් සිතක් වෙන භවයක උප්පත්තිය ලබනවා එතකොට කියනවා ප්‍රතිසන්දි ගත්ත කියලා එතකොට මේ විඥානය භෞතිකයේ අභිභවනෝය වෙලා භෞතිකයේ විනාශ වුණාට විඥාන පරම්පර වෙන ඒ නිසා තමයි උප්පත්තියක් තියෙනවා කියලා අපි කියන්නේ ඒකට ප්‍රධානම හේතුව තමයි භෞතිකයෙන් අන්‍ය වූ දෙයක් තියෙනවා කියන එක තමයි අපි පිළිගන්නේ. ඒක ඒකේ තරක විතරක මම කරන්න යන්නේ නැහැ මේ දරුවන්ට. නමුත් මතක තියාගන්න මරණයෙන් මත්තේ උප්පත්තියක් ඇත. එතකොට දැන් ඔකට්ටියට එන්න ඕනේ ප්‍රශ්නේ මොකද්ද? ඒක පොඩි කාලෙන් පොඩ්ඩක් හිතන්න ඕනේ. දැන් ඔය මෙතන 10 වසර 11 වසරේ අක්කලා නම් හිතාගන්න පුළුවන් වෙයි. පොඩි අය නම් වැඩි හිතන්නේ නැති. නමුත් මතක තියාගන්න අපි හිතන්නවා දැන් ඔකට්ටිය 11 වසරට එනකොට හිතනවා නේද ඒ ලෙවල් ගැන ඈ ඊට පස්සේ මොකක්ද හිතන්නේ විශ්වවිද්‍යාලයේ හෝ රැකියාව ගැන අපි ඊටින් පස්සේ වැඩි හිතන්නේ නමුත් වයසට යනකොට ඔකට්ටිය හිතන්න වෙනවා ඊළඟට මොකද අවුරුදු 25 දී 30 දී විවාහයක් කරගන්නවද නැද්ද දරුවෝ හදනවද නැද්ද ඊට පස්සේ දරුවන්ගේ ඉස්කෝල එහෙමනේ ඊට පස්සේ තවත් වයසට ගියාම දරුවන්ගේ දරුව මුණුවරෝ බලා ගන්න මට්ටම නෝ ඔක යනවද ඒක හොඳයි සාමාන්‍ය යන බෙදිය. හරිනේ. දැන් ඔතන ගිහිල්ලා අවසානයේ වෙන්නේ මොකක්ද? ඔතනින් නතර වෙන්නේ ඈ මරණය. ඒතර උප්පත්තියක් තියෙනවා නම් මරණයෙන් දේවල් අවසන් වෙනවද? නැහැ. නේ තව දෙයක් සිද්ධ වෙනවා. එතකොට දැන් අපි සාමාන්‍ය පෙළ ඉන්නකොට උසස් පෙළ ගැන හිතනවා. උසස් පෙළ ඉන්නකොට විශ්වවිද්‍යාලය ගැන හිතනවා. විශ්වවිද්‍යාලයේ ඉන්නකොට රැකියාව ගැන හිතනවා. හරිනේ? රැකියාව ගැන හිතලා විවාහය ගැන හිතනවා, දරුවෝ ගැන හිතනවා, දරුවන්ගේ දරුවෝ ගැන හිතනවා, රිටයර්මන්ට් එක ගැන හිතනවා. ඔහොම හිතනවා. දැන් මේ කට්ටිය හිතලා නැතුවේද? කවුරුත් ඔතන හිතුවේ නැහනේ ආච්චි කෙනෙක් වෙන එක නේ. හිතලා නැතුවේද? නමුත් එහෙම එකක් තියෙනවා මරණය තියාගෙන. ඕ කට්ටියගේ දරුවන්ට දරුවෝ වෙන දවසක් ඕකේ තියෙනවා මරණය තියාගෙන. හරිනේ? එතකොට උතර අහගන්න සද්ද වැඩි දැන් හරිනේ දැන් මෙහෙම ඉස්සරහාට යනකොට අවසානයේම වෙන්නේ මොකද්ද මරණය ඊට පස්සේ වෙන්නේ මොකද්ද උප්පත්තිය දැන් මට කියන්න මෙතන ඉන්න පුතාලා දුවලා කී දෙනෙක් ඊළඟ භවයේ කොහි උපදින්නද කැමති ඈ අර මේ gedara sunakaya වෙන්නද කැමති නෑ පූසෙක් වෙන්නද කැමති හාවෙක් වෙන්නද කැමති කුරුල්ලෙක් වෙලා අහසේ පියාඹන්නද කැමති ඈ දෙවියෙක් වෙන්න කැමතිද ඒකට නම් කැමතිද මිනිස්සෙක් වෙන්න ආපහු මිනිස්සෙක් වුණොත් ආපහු මොන්ඩිසෝරි ගිහලා එක වසරකට ඇවිල්ලා ශිෂ්‍යත්වෙත් ලියලා ලංකාවේ පුදුනොත් කැමතිද ඈ 6 වසරෙත් ගිහිල්ලා ආපහු ඕල්ඩ්ලුත් කරලා ඒකට කැමතිද ආ එහෙනම් එපා වෙලා මිනිස් ජීවිතයකට නේ එතකොට දැන් ඊළඟ බබයේ ඊළඟ බබයේ යන්න තියෙන තැන ගැන මොකද කියන මට උත්තරයක් දෙන්න අයියෙන් උත්තරයක් ඕන ඊළඟ භවයේ දැන් මැරෙනවනේ අපි ඒක පිළිගන්නවනේ මැරෙන්නේ නැහැ කියලා පිළිගන්න බෑනේ ඒක මොඩකමක් නෙමෙයි තුොත් එතන බුදුදහම ඇරලා අපි උපදිනවා දැන් කියන්න මට විශ්වවිද්‍යාලය යනවද නැද්ද තීරණය වෙන්නේ මොන විභාගයෙන්ද ඒ ලෙවල් කරනවද නැද්ද තීරණය වෙන්නේ මොන විභාගයෙන්ද ඕ ලෙවල් රැකියාව තීරණය වෙන්නේ එතකොට ඒ අනුවනේ නේද ආයම ජීවිතේ සාර්ථක අසාර්ථක තවත් ආය ඔක්කොම එක එකවල් තීරණය වෙනවා ගොඩක් සාධක මත විභාගෙන් සියල්ල තීරණය වෙනවා නෙවෙයි කොහොම හරි ගිහිල්ලා අපි මරණයටපත් වෙනවා මරණයටපත් වෙලා ඊළඟ භවයේ උප්පත්තිය සිද්ධ වෙන තැන තීරණය වෙන්නේ මොකක් නිසාද ඈ මොකක්ද කියලා පොඩි ඈ මොකද මොකද පුතේ මට ඇහෙන්නේ ඈ අත උස්සල කියන්න පුළුවන් මම මේ ස්වාමින් වහන්සේ ආමුදුරනේ මම නම් පින් කරලා තියෙන්නේ මම නම් ෂුවර් එකට දිව්‍ය ලෝකෙ මම පව් කරන්නේ නැහැ පුළුවන් අත උස්ස එක්කෙනෙක් කරු උස්සන්නේ බෑ තියෙනවද විශ්වාසය පින් පව් අනුව කියලා කිව්වා දැන් බුද්ධ ධර්ම ටීචර්ට හොඳට උගන්වලා දෙනවා හරි පින් පව් අනුව තමයි ඊළඟ භවය දැන් පින් කරලා ඇතිද ඊළඟ භවයේ උපදින්න හොඳ තැනක ඇතිද මදිද මදි එහෙනම් දැන් මොකද්ද කරන්න ඕනේ පින් පව් පින් ටික පව් දෙවි පින් ටිකක් කරන්න වෙනවා එහෙනම් මේ ජීවිතේ සාර්ථක වෙන්නේ නැවත කරන්න එපා මේ ජීවිතේ සාර්ථක වෙන්නේ මොකෙන්ද අධ්‍යාපනය ඒක හොඳම මාර්ගය ප්‍රධානම දේ අධ්‍යාපනය ඕකට ඉඳි ඊට පස්සේ ඔකට තව දේවල් ඕනේ හරියට තීරණ ගන්න එක හරි සහකරුවා තෝරගන්න එක දුර හිතන එක ගොඩාක් පැති කියනවා නමුත් ඔය කට්ටියගේ වයසේදී ඔකට්ටිය අවධානය දෙන්න ඕනේ වැඩිපුරම අධ්‍යාපනයට මොකද ඒක තමයි ඔකට්ටියගේ මනස වර්ධනය කරන ප්‍රධානම සාධක ඒ නිසා ඔකට්ටිය වැඩි දේවල් හිතන්න නැතුව කටික අධ්‍යාපනයට අවධානය දෙනවා. හැබැයි පුතේ මතක තියාගන්න අධ්‍යාපනයේ ප්‍රධාන වශයෙන් වැදගත් වෙන්නේ මේ ජීවිතයේ සාර්ථකත්වයට. හැබැයි ඒක තියෙන්න ඕනේ. ඒක අමතක කරන්න බෑ. හැබැයි මේ කතාව මෙතනින් ඉවර වෙනවා නම් මේ ජීවිතෙන් අවසන් වෙනවා නම් ප්‍රශ්නේ හරි. එහෙනම් හොඳට ඉගෙනගත්තා, සැපවත්ව ජීවත් වුණා, සමාජයේ සේවය කරා, අඳුරලා ගියා. පස්සෙලා ගියා. එහෙම නෙවෙයිනේ ධර්මයේ හැටියට තව උප්පත්තියක් තියෙනවා පුතේ. නැවත උප්පත්තියක් මෙහෙම උප්පත්ති තියෙනකොට ඒ ලබන උප්පත්තිය සාර්ථක අසාර්ථක කරගැනීමේ වගකීමක් තියෙන්නේ ඔය දරුවන්ටමයි මම කියන්නේ. ඒකට වයස් භේදයක්වත් නැහැ පුතේ මම කියන්නේ. ඒකට වයස් භේදයක් නැහැ. ඒ හැම වයසකදීම ඔබ අධ්‍යාපනය ලබනවත් සමගම හොඳට මම කියන්නේ. අධ්‍යාපනය ලබනවත් සමගම ගුණධර්ම ටික පින් ටිකත් ඕ කට්ටිය එයට සමගාමීව කරගෙන යන්නට ඕන නැත්නම් හිතන්න පුළුවන් නෑ වයසට ගිහිල්ලා කරනවා එහෙම හරියන්නේ නැහැ කවුද දන්නේ වයස නැනක ඉඳී දෙක ඕන වෙලාවක අපිට මැරෙන්න පුළුවන් තියනවනේ මෙලාට අවසනාවන්ත සිදුවීම් ඒ නිසා මතක තියාගන්න වයස් භේදයකින් තොරව පුතේ ඕ කට්ටිය අධ්‍යාපනය ලබාගෙන යනකොට හොඳ දේවල් කරන්නට දැන්ම සූදානම් වෙන්නට ඕන හොඳට අවධානය දෙන්න දැන්ම සූදානම් වෙන්නට ඕන ඒ නිසා ඔකට නිකන් පින් පව් අනු කියලා පින් කරන්න ඕනේ මොනවද ඔකට කරන්න පුළුවන් පින් මොනවද පින් ඈ කියන්නේ ඉගෙන ගන්න ඇතිනේ මොනවද පින් කියලා කියන්නේ පින් පව් අනු ජීවිතේ තීරණම් කියන්න මම මේ පුතාලා මොනවද කරන්න පුළුවන් පින් පින් කියන්නේ මොනවද ඈ දන් දීම කියන්නේ පිනක්ද පවද ආ පින සීල රකීම භාවනා කිරීම හොඳ නිවැරදි ධර්මයේ ශ්‍රවණය කිරීම අම්මට තාත්තට වන්දනා කිරීම උපස්ථාන කිරීම ගුරුවරුන්ට වන්දනා කිරීම ගරු කිරීම ආයතකොට මේ ටික අපිට කරන්නට ඕන අම්මලා තාත්තලා එක්ක එකට එක කට ගහගෙන යෑම පිනක්ද පවද්ද ඒක කරන්න නැහැ නේ කවුරුත් නේ ගුරු වරුන්ට විහිළු කරන එක පිනක්ද පවද්ද කරන්නේ නැහැ නේ කවුරුත් නේ හරි ඈ කරන්න බෑ පව් යාළුවෝ එක්ක රණ්ඩු වෙන එක පිනක්ද පවද්ද පිනක්ද පවක් කරනවාද කට්ටිය කට්ටිය රණ්ඩු කරන්නේ නැහැ නේද වෙයි මම ගුරු වරුන් ඇහුවේ හරි එතකොට ඔකට තේරෙනවානේ දැන් පින් සහ පව් කියන එක තේරෙනවා. මතක තියාගන්න පුතේ මේක නොතේරෙන මිනිස්සු ඉන්නවා ලෝකේ. හොඳට අහගන්න. මේක නොතේරෙන සමාජ ලෝකෙ තියෙනවා. සමහර රටවල සමහර දරුවන්ට පිනක් පවක් කියන්නේ මොකක්ද කියලා හරියට තේරෙන්නේ නැහැ. සමහරු ethics non ethics දන්නවා. නමුත් පින් පව කියන එක ප්‍රතිසන්දියට හේතු වෙන හොඳ නරක දේවල් කියන එක දන්නේ නැහැ. ඒ නිසා මේ දරුවෝ හරිම වාසනාවන්තයි. ඔය දරුවන්ට පින පව කියන එක ගැන අවබෝධයක් තියෙනවා. එහෙනම් දැන් මොකද්ද කරන්න තියෙන්නේ? පව වලින් වැළකීලා මොකද්ද? පින් සිද්ධ කර ගැනීම තමයි තියෙන්නේ. ඔය වයසෙත් කරන්න පුළුවන් පුතේ. ඔය වයසෙත් පින් ටික කරන්නට පුළුවන්. ප්‍රධානම පින තමයි ඔකට කරන්න පුළුවන් පංචශීලය රකින්න එක. පංචශීලය රකින්න එක. පළවෙනි එක මොකද්ද? සත්තු මරීමෙන් වැළකීම. කුඩා නමුත් සතා තමන්ගේ පණට ආදරෙයි. එතකොට කියනවා මදුරුව. මේ මදුරුව හැදෙන තැන් අපි වරක්ව ගන්නවා. ඒක වහා ගන්න ඕනේ. ඒක වලක්ව ගන්න ඕනේ. ප්‍රිකෝෂන්ස් ගන්නට ඕනේ. හැබැයි ජීවත් වෙලා ඉන්න කෙනා මරන්න අපේ ධර්මයෙන් අපිට අයිතියක් නැහැ. හතර මතුද යා. සොරකම් කිරීම. උතරින් ලොකුවටම කැඩෙන්නේ බොරු කීම නේද? ඈ? බොරු කීම. එහෙමනම් ඒක කෙරෙහි අදිෂ්ඨානය තියාගන්නට වෙනවා. ඊළඟ භවය සාර්ථක කරගන්න නම් අධ්‍යාපනයෙන් මේ ජීවිතේ සාර්ථක කරගන්නවා වගේ අර කියපු ಗುಣධර්ම ටිකට අවධානය දෙන්න ඕන. ඇයි ඒකට හේතුව? මරණින් මත්තේ නැවත උප්පත්තියක් තියෙනවා. දැන් ඔබට්ටියම කිව්වා මරණින් මත්තේ දිව්‍ය තලයක, මනුස්ස තලයක හොඳ උප්පත්තියකට කැමති. කැමති වුණා කියලා හරියන්නේ නැහැ නේද? දැන් dostර කෙනෙක් වෙන්න කැමති වුණා කියලා හැමෝටම මේ කැමැත්ත නිසාම dostර වෙනවද? නැහැනේ. ඒකට හොඳට ඉගෙනගෙන තියෙන්න ඕනේ. ආයෙනම් කැමති වුණා කියලා දිව්‍ය තලවලට මනුස්ස තලවලට යන්න බෑ. ඒකට සරිලන ක්‍රියාව කරන්න ඕනේ. ඕනම දෙයක් එහෙමයි. යම් කිසි දෙයක් ලබන්න ඕන නම් ඒකට ගැළපෙන ක්‍රියාව දරුව කරන්න ඕනේ. එහෙමනම් සුගතියේ උප්පත්තිය ලබන්න ඕකටි කරන්න ඕනේ මොකක්ද? පින් කරන්න ඕනේ. යහපත් දේවල් කරන්න ඕනේ. ඒකෙන් පළවෙනිම දේ මොකද්ද? පංච සීලය හොඳට රකින්න ඕනේ. පුළුවන් ද පංච සීලය රකින්න? ඈ පුළුවන් දෙක රකින්න. ඈ බැරිද පුළුවන්? පුළුවන්. කමක් නැහැ ඉතින් බොව පොඩ්ඩක් උටි කන්න බොරුවක් කියන්න එපා එච්චරයි. ඈ වැරද ඔක ඕකනේ තියෙන්නේ කවුරු හරි ගුරුවරයෙක් කම හෝම්වර්ක් කරන් ආවෙ නැත්තේ කියලා ඔන්න බොරුවක් ගන්නවා. නේ ඒකනේ කරන්නේ. නේ අම්මා මේවා කරොත් එහෙම ඒකට බොරුවක් කියනවා. ඉතින් ඕ එලා අය පොඩ්ඩක් කමක් නැහැ බැනුමක් ගන්න මේවා කරන්න. ඊට වඩා ඔබට සතුට වෙන්නට පුළුවන් මම සීලය මගේ සීලය ආරක්ෂා කරගත්ත කියලා. සීලය ආරක්ෂා කරගත්ත කියලා. එක අවස්ථාවක් මම ලස්සන කතාවක් කියනවා. බෝධිසත්වයන් වහන්සේ එක අහගන්න හොඳට කට්ටිය නිසද්දල අහගන්නකො. බෝධිසත්වයන් වහන්සේ එක අවස්ථාවක රජෙක් වෙලා හිටියා. එතුමාගේ නම සුතසෝම. මොකද? සුතසෝම. එතුමාව අල්ලගෙන ගියා මිනිමස් කන පොරිසාදේ. හැබැයි පොඩි කාලේ ඉඳලා එකට ඉගෙන ගත්ත කෙනා. එල්ල අරගෙන ගිහිල්ලා තවත් රජවරු පිරිසකුත් අල්ලගෙන ලොකු මහා යාගයක් කරන්න. හියුමන් සැක්‍රිෆයිස්. මිනිස්සු ගස්වල ඉල්ලලද රජවරු. සුතසෝම රජුරුවත් අල්ලගත්ත බෝධිසත්වය. ඊට පස්සේ කීවා දැන් මම ඔබව මරන්න යන්නේ. ඒ වෙලාවේදී සුතසෝම රජුරුව කියනවා පොරිසාදේව මට පොඩි අවසරයක් දෙන්න. මොකද්ද? මම පොරොන්දුවක් වුණා එක බ්‍රාහ්මණ තුමෙක්ට. එතුමාගෙන් පොඩි බණපදයක් අහලා යම් පිරිකරක් දෙන්න. එයාට තෑගක් දෙන්න. ඒ ගුරුවරයාට. මට ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න ඕන. එවලා පොරිසාදයක් වයි ඉතින් මොකද ඉතින් මම වා නිදහස් කරුත් ආපහු හැරිලයි කියලා හිතනවා. දැන් ආවොත් මරනවා. බලන්න කතාව. අවුත් මරනවා. ඊට පස්සේ සුතසෝම රජුරෝ කියනවා මේ සුතසෝමගේ වචන දෙකක් නැහැ. මොකද බෝධිසත්වයන්ගේ හැටි. ඒ නිසා තමයි පුතේ මේ තාම අද මල් අදත් මල් තියලා වඳින්නේ අපි. අදත් ස්වාමීන් මිනිස්සු ගිහිගේ අතහැරලා මහාන වෙලා දිවිහිමේ මහානදම් පුරන්නේ. ඒ තමයි මේ බෝධිසත්ව චිත්තය. ඒක විතරම දීර්ඝ කාලයක් කුඩා කාලේ ඉඳලා මුන්නාසි දියුණු කරපුව සසර. ලැග සුතසෝමගේ වචන දෙකක් නැහැ. කොහෙ නැහැ ඉතින්
කොහොමද දැන් මම ඔයාව නිදහස් කරොත් ඔයා යනවා ආගේ රාජධානියට. ගිහිල්ලා කියනවා මම මෙහෙම කෙනෙක් ආව අල්ලගත්ත මරන්න ඉන්නවා අනිවාර්යෙන් ඔයාගේ හමුදාවත් අරගෙන ඇවිල්ලා මාව මරනවනේ. ඔබ නෑ නෑ වා මම අපි දෙන්න පොඩි කාලේ නම් අඳුරනවා. කවදාවත් මම පොරොන්දු කඩලා තියනවද? මම බොරුවක් කියලා තියනවද? නෑ එහෙමනම් කරන්නේ නෑ. එහෙනම් මං කෙරේ විශ්වාසය තියාගන්න. මට හිතට හොඳමදි මම පොරොන්දුවක් වුණා මිනිස්සෙට. මට ඒකට විතරක් අවස්ථාව දෙන්න. මම එයාගේ පොරොන්දුව ඉෂ්ට කරලා ආපහු ඔයා ළඟට එනවා. ඉතින් පොරිසාදේ ඒකෙදි කමක් නෑ. මෙයා පොඩි කාලේ නම් මම දන්න කෙනා. ඒ කාලෙත් මම ගරු කරනවා. හරි දක්ෂයි. කමක් නෑ. මෙයා ඉන්නේ නම් නෑ මං අතහරිනවා කියලා අතහැරියා. ගිහිල්ලා එන්නෝ කියලා. හැබැයි හිතෙන් බලාපොරොත්තු වෙන්නේ නෑ. මේ සොතසෝම රජුරෝ ගියා මාරාද්දරේ. ගිහිල්ලා අර බ්‍රාහ්මණයාගේ බර ටිකක් තාලා බ්‍රාහ්මණයාට කහවණු 1000ක් පරිත්‍යාග කරලා 100ක්ද 1000ක්ද ඊට පස්සේ ගෙදර ආයට කිව්වා මම පොරොන්දුවක් වුණා පොරිසාදයට ආපහු එනවා එයාගේ යාගයට. එහෙනම් මේ බෝධිසත්වයන්ව මරන්න යන්නේ දැන් මේ මිනිස්සු ටික. අඬන්න පටන් ගත්තා බිසෝවරු සේනාපතිනේ අපි ගිහලා අල්ලගමු. මෙහෙම කරන්න දෙන්න බෑ අපේ රජුරුවම. නෑ 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 නෑ. මම වචනයක් දුන්නා. මම බොරු කියන කෙනෙක් නෙවෙයි. මම වචනයක් දුන්නා. වචනේ කියන්නේ වචනේ. එකද උසස් පුද්ගලයන්ගේ ස්වභාවය. වචනයක් දුන්න කියනවා. එනවා කිව්වනම් එනවා. අර ඔක්කොම සේනාව අතහැරලා තනියම ගියා මේ පොරිසාදයා ගාව. මරන්න ඉන්නේ. ඒ වෙලාවේ පොරිසාදයාට හිතාගන්න බැරි වුණා. කැරකිල්ල වගේ මොකද්ද මේ වෙන්නේ? මිනිස්සෙට පුළුවන් නම් මෙහෙම දෙයක් කරන්න. මං වගේ මිනී මරුවෙට වෙච්ච පොරොන්දුවකට රජකම අතහැරලා මං වෙත එන්න පුළුවන්ද? මේනම් මහා උත්තම පුරුෂේ. ඔබතුමා කොහොමද මේක කරේ? ඔබතුමාට බයක් කායි නැද්ද මරණයට? ඒ වෙලාවේ කියනවා පොරිසාදිය මරණයට බය වෙන්නේ පව් කරපු අය. මරණයට බය වෙන්නේ අසත්‍යවාදී අය. මම සත්‍යවාදී. මගේ නම සුතසෝම. මේ ජීවිතේ මම කවදාවත් බොරුවක් කියලා නැහැ. මේ ජීවිතේ මම පොරොන්දුවක් කඩ කරලා නැහැ. ඒ නිසා එවන් ජීවිතයක් ගත කරන මම ඕනම වෙලාවක මැරෙන්නට බය නැහැ. ඒ නිසා දරුවනේ බෝධිසත්වයන් ඔබ අපි හැමදෙනාම වන්දනා කරන අපේ ශාස්ත්‍රවරයා බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ යන්නේ ඔය වගේ හිතක් තිබ්බ උත්තමයේ බෝධිසත්ව අවදීදී. ඒ නිසා අපේ බෝධිසත්වයන් බෝසතාණන් වහන්සේ මරණය ඉදිරියේවත් බොරු කියන්නේ නැහැ පුතේ. මරණය ඉදිරියේවත් බොරු කියන්නේ නැහැ. එහෙම ඇති කල්හි අපි මේ පොඩි දෙයකට බැනුමකට ගුටියකට බොරු කියන්නේ නැපා. ඒක ඔකටි ආරක්ෂා කරොත් දවසක ඔකට ගුරුවරුත් ගරු කරන්න පටන් ගන්නවා. මේ දරුවා සත්‍යවාදී දරුවෙක්. ඔකට යාළුවෝ ගරු කරන්න පටන් ගන්නවා. මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් ආරවුලක් වුණොත් ඔයාගේ වචනේ තමයි අහන්නේ. ඇයි මොකද දන්නවා මෙයා ගුටි කෑවත් බොරු කියන්නේ. එහෙනම් මෙයා නිකන් අපිව රවට්ටන්නේ නැහැ. ඒ භාවය සමාජයේ ඇති කරන ඔකට රැකියාවක් කරත් රැකියා ස්ථානයකට ගියත් ඔකට සත්‍යවාදී නම් මතක තියාගන්න. එතනින් ඇති වෙන ප්‍රතිලාභයේ තියෙන ගරුත්වය විශේෂයි. ඒ වගේම මතක තියාගන්න බොරු කීමෙන් වැළකීම කියලා කියන්නේ අපේ ජීවිතයේ තියෙන ඉතාම උසස් සීලයක්. සත්‍යවාදී මිනිසයා ලෝකේ හැමෝගේම ප්‍රශංසාවට භාජනය වෙනවා. අපිට බොරු කියන්න පුළුවන්. බොරු කියලා මිනිස්සු ප්‍රමාණයක් රවට්ටන්න පුළුවන්. සමහර වෙලාවලට රටක් රවට්ටන්නට පුළුවන්. හැබැයි ඒක අපි කියනවානේ සාමාන්‍ය ඔබට ලොකු පිරිසක් කාලයක් රවට්ටන්න පුළුවන්, පොඩි පිරිසක් බොහෝ කල, ලොකු පිරිසක් ටික කාලයක් රවට්ටන්න පුළුවන්, පොඩි පිරිසක් බොහෝ කාලයක් රවට්ටන්න, ලොකු පිරිසක් හැම කාලෙම රවට්ටන්න බෑ. මම කියන්නේ බොරුව කියන එක කොහෙන් ගියත් මොකෙන් හරි එළි වෙනවා. අද කාලේ නම් කොහොමත් එළි වෙනවා සමාජ මාධ්‍යත් එක්ක. ඒ නිසා මේ කුඩා කාලේ ඉඳලම ඔය පංච සීලය ඔකට රකින්න දින අමාරුම එක මුසාව. ඒක රකින්න පුරුදු වෙන්න. ඒක රකින්න කොට ඔකටිගේ තවත් බොහෝ ಗುಣධර්ම වර්ධනය වෙන්න පටන් ගන්නවා. බොහෝ ಗುಣධර්ම වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඒ වගේම මතක තියාගන්න තව ගුණයක් ඔකටිට පුරුදු කරන්න පුළුවන්. මං කාලේ අවසන් කරන දැන් වෙලාවත් ඉවරයි. ඔකටිට පුළුවන් දේවල් බෙදා හදා ගන්න. බෙදා හදාගන්න. යාළුවෝ එක්ක කෑම බෙදා ගන්න ඉන්නවද? ඉන්නවද නැද්ද? ඈ ඉන්නව නේද? ආ අපි ඉස්කෝලේ යන කාලේ අපි ඉස්කෝලේ මගේ කෑම එකෙන් මට කන්න හැමෙන්නේ බත් කටල. නෑ අනිත් ඔක්කොම කන්නේ යාළුවෝ. ඒ පිරිමි ඉස්කෝලවල එහෙමයි ඉස්සර ඈ. එතකොට එහෙම බෙදා හදා ගන්න. ඒ තරම් බෙදා හදා ගන්න ඕනේ නෑ. නමුත් මං කියන්නේ බෙදා හදා ගැනීම පුරුදු කරන්න පුතේ. ඒක විශේෂයි. බෙදා හදා ගැනීම පුරුදු කරන්න ඕනේ. ඒ කියන්නේ අපි ළඟ යමක් තියෙනවා මගේ යාළුවාට යමක් අඩුයි. ඒකට කියනවා දානේ කියලා. දානේ කියන්නේ තමන් සතු දෙයක් වෙන කෙනෙකුට දීම. තමන් සතු දෙයක් වෙන කෙනෙකුට දීම. ඒකත් මම පොඩි කතාවක් කියන්නම්. අහගන්න. හොඳට අහගන්න. අවසන් කරන්න. බෝධිසත්වයන් වහන්සේ වැඩි පළවෙනියෙන්ම පුරණ පාරමිතා මොකද්ද? පාරමිතා කීයක් තියෙනවද? 10යි. පළවෙනි එක මොකද්ද? දාන පාරමිතාව. දාන පාරමිතාව කියලා කියන්නේ දේවල් දන් දෙනවා. දේවල් අතහරිනවා. බෝධිසත්වයන්ගේ ස්වභාවය හොඳට අහගන්න. බෝධිසත්වයන්ගේ හැටි තමයි ඒ වගේ දානයක් හැමෝම දෙන්න අවශ්‍ය නැහැ. බෝසතාණන් වහන්සේ සමහර ආත්ම භාවවලදී දැන් මිනිස්සු එනවනේ දේවල් ඉල්ලගෙන. සමහරව එනවා බඩගින්නේ. සමහර යක්ෂව එනවා බඩගින්නේ. සත්තු එනවා බඩගින්නේ. ඒ වගේ අවස්ථාවල උන්වහන්සේ සමහර වෙලාවලට තමන්ගේ ශරීරයේ තියෙන මස්තික ගලවලා දන් දෙනවා. මේක අපිට කරන්න බෑනේ. අපි කියයි කැම ටිකක් දුන්නා නම් කමක් නෑ. හොඳයි සාදු සාදු කියලා කියනවා. ඈ ධනෙ ටිකක් දුන්නම අපි සාදු සාදු කියන. හොඳයි යා දානපති. දැන් හිතන්න බැරි වෙලා හරි තමන්ගේ සියලු ධනෙ දුන්නොත් ඒක හොඳද නරකද කියන්න පුළුවන්. ඉතින් මෝඩ වැඩක් කියලා කියන්නේ. නමුත් දානය හොඳ නම්, පොඩි දානය හොඳ නම්, ලොකු දානය හොඳ නම් සකල දානයත් හොඳයිනේ. ඒ නිසා අපිට කරන්න බැරි එක වෙන බෝසත් සමහරලාට සම්පූර්ණ තමන්ගේ සියසත දන් දෙන අවස්ථාවක් තියෙනවා. රාජ්‍ය දන් දීපු අවස්ථාවක් තියෙනවා. එක වෙලාවකදී එතුමා අදිෂ්ඨානයක් කරගන්නවා රජෙක් වෙලා ඉන්නකොට මම බාහිර සියලු දේ දන් දීලා තියෙනවා. මම මට තාම මගේ ශරීරයේ කොටස් දන් දෙන්න බැරි වුණා. ඒ වෙලාවේදී සක්‍ර දේවේන්ද්‍රයා මේක දැනගෙන බෝධිසත්වයන්ගේ දානමය හැකියාව පරීක්ෂා කරන්නට මනුෂ්‍ය වෙස්යෙන් එනවා. අතීත කතාව. අන්ධෙක් ලෙස ඇවිල්ලා කියනවා උබෝ රජතුමනි මගේ ඇස් දෙකම අන්ධයි. ඔබට ඇස් දෙකක් තියෙනවා. දැන් කියනවනේ අපි මට මගේ පැන්සල් දෙකම කැඩුනා. ඔයාට පැන්සල් දෙකක් තියෙනවා. මට එකක් දෙන්න බැරිද කියලා අපි ඉල්ලනවානේ. එහෙම වෙන්න පුළුවන් නේ. ඒ වගේ අවස්ථාවල දෙනවද පැන්සල්? ඈ දෙන්න ඕනේ. ඒක පුරුදු කරන්න පුතේ. අනිවාර්ය නෑ. ඔයාට අයිතිය දිනන නොදීන. නමුත් ඒක දෙන්න පුරුදු කරන්න. ඒකම බෝධිසත්වයන් කතා කරේ. ඒලා ඇවිල්ලා ඉල්ලනවා අනේ මට ඇස් දෙකම නෑ. මේ බොරුවට කියන්නේ යාගේ දානේ පරීක්ෂා කරන්න එන්නේ. සක්‍රියට ඇස් තියෙන නමුත් ඇවිල්ලා මනුස්ස වෙනවා මට ඇස් දෙකම නෑ. ඔබ වහන්සේට ඇස් දෙකක් තියෙනවා. බැරිද මගෙත් එක්ක එක ඇහැක් ෂෙයා කරගන්න? මොකද හිතන්නේ මේ ප්‍රකාශය? අපි නම් බය දුවයිනේ. බණී ගෑ මොකද්ද මේ කියන්නේ? සමහරලාට දැන් පාම්පෙති ඔයාලගේ පාම්පෙති දෙකක් තියෙනවා. යාළුවාට පාම්පේ පාන්න නෑ බඩගින්නේ නෑද? එතකොට එකක් දෙන්න පුළුවන්ද බැරිද? දෙන්න පුළුවන්. හොඳම මතය. සමහරවිට අපිට හිතෙනවා නේ ඇයි ඉතින් ඔයා කෑම අරන් ආයෙත් ඔයාලට දෙන්න? අපිට නෑ මතක. ඒලට මතක තියාගන්න බෝධිසත්වයන්ගේ මේ කතාව. මේක හොඳට මතක තියාගන්න. නැති බැරි යාළුවෙක් ඉන්නකොට යාළ යමක් නැති වෙනකොට තමන්ට තියෙනවා නම් අවශ්‍ය ප්‍රමාණයෙන් මේ කතාව මතක් කරගන්න. අපිට සමහර විට නෑ මං දෙන්නේ නෑ දෙන්නේ. චොක්ලට් කෑලි දෙකක් තියෙනවා. තව යාළුවෙක් ඉන්නවා. දෙකම කන්න හිතනවා. ඒක හරි. ඉතින් රසට කැමතියි අපි. නමුත් අපිට පුළුවන් එකයි එකයි ගන්න. ඕක එක කෑල්ලක් දුන්න කියලා මැරෙන්නේ නෑනේ. ආය හම්බේ චොක්ලට් හම්බ වෙනවනේ ඊට අනිද්දට ඈ. ඒ නිසා ඒ වෙලාවට මේක මතක් කරගන්න. මම මේ චොක්ලට් කෑල්ලට හිතන්නේ, මම මේ පාන් කෑල්ලට හිතන්නේ, පැන්සලට හිතන්නේ. බෝධිසත්වයන්ගෙන් ඉල්ලුවේ මොකක්ද? ඇහක්. ඒ වෙලාවේ බෝධිසත්වයන්ට එකපාරම දුකකුයි ශෝකයකුයි එනවා. මොකක්ද නේද ශෝකය? දුක
sorry සතුටකුයි ශෝකයකුයි වෙනවා. සතුට තමයි මට අද පුළුවන් මගේ ශරීර කොටසක් දන් දෙන්න. දන් දීම කියන එක පුදුම සතුට ජනනය කරන එකක්. හරියට දුන්නොත් හුරු වෙච්ච කෙනාට දුකක් වුණා. මෙතෙක් කල මට හම්බුනේ නෑනේ මේ අවස්ථාව. අද අදිෂ්ඨාන කරපු නිසා තමයි මේක ලැබුණේ. මම අදිෂ්ඨාන කරා නම් මීට කලින් මේ අවස්ථාව ලැබෙනවනේ. ශෝකයයි දුකයි මෙලෙසකවා බ්‍රාහ්මණය කිසි දෙයකට බය වෙන්නට එපා. මේ රජ කෙනෙක් නිකම් මිනිස්සේ නම් කමක් නෑ. රජ කෙනෙක්ගෙන් ඕක ඉල්ලුවොත් බෙල්ල කපලා දාගෙ ඉස්සරහ. බය වෙන්න එපා බ්‍රාහ්මණ තුමනි, එන්න මගේ මාලිගාවට. හැරිලා ගියා අතාපිටේ. දැන් ගෙදර ගිහිල්ලා වෛද්‍යවරයාට ගිහින් මේ මගේ ඇහැ ගලවල. ඒ කාලේ තිබිලා දිනව මේක සෙට් කරන ක්‍රමයක්. එතකොට ඊළඟයි දැන් බිසෝරු ඇවිල්ලා, ඇමතිවරු ඇවිල්ලා අඬනවා. අනේ ස්වාමීනි, ඕන දෙයක් දෙන්න, අලි දෙන්න, ඇත්තු දෙන්න, ධනය දෙන්න, ඕන දෙයක් දෙන්න, ඇස් දෙන්න එපා. ඇස් දුන්නොත් එහම රාජ්‍ය කරන්නේ මොකද ඊට පස්සේ? මෙතන ඉවරයි කතාව. බිසෝරු අඬනවා, ඇමතිවරු අඬනවා, දරුවෝ අඬනවා. ඊට පස්සේ කියනවා, අනේ ස්වාමී, අහන්නෙම නැහැ කියන එක. රටවැසියෝ පවා දැන් හරිම ධාර්මික මිනිස්සු කැමති රජ කෙනෙක්, සිවි මහරජුරු නම මොදිසප්තිරු. ඊට පස්සේ අහනවා බැරිම තැන ඇමතිවරු, ස්වාමීනි මොකටද මේ දන් දෙන්නේ? ස්වර්ගයට යන්නද, දීර්ඝායුෂ පතාගෙන දරුවෝ ලැබෙන්නද, මොකක්ද මොකක්ද මේ හේතුව? ඒ වෙලාවේ කියනවා, මම මේ දන් දෙන්නේ කිසිවක් පතාගෙන නෙවෙයි, දවසක චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන ලෝක සත්‍යව මේ දුකෙන් එතර කරවන්න. ඒකට මේ ශරීර කොටස් මන් දෙන්නට ඕනේ. අතීත බෝධිසත්වරු මේක කරලා තිනවා. මේක නොදී බුදු වෙන්නට බෑ. අපි වෙනුවෙන් මේ කරලා තියෙන්නේ. උන්වහන්සේගේ සැපයටත් අපි වෙනුවෙන්. එහෙම කරලා තමයි බුදු වෙන්නේ පුතේ. බුදු වෙනවා කියන්නේ මේක පාට රජගෙදරගේ ඉපදිලා සියල්ල තැහැරලා ගිහිල්ලා බුදු වෙනා එහෙම එකක් නෙමෙයි. තාම දීර්ඝ කාලයක් හිතා ගන්නවත් බැරි පරිත්‍යාග සමූහයක ප්‍රතිඵලයක් බුද්ධත්වයේ කියලා කියනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? සීවක කියන වෛද්‍යතුමාට එන්න කියනවා. සීවකේ එන්න, මා වේදයි මා පවේදයි, කලබල වෙන්න එපා, කම්පා වෙන්නට එපා, මගේ මේ ඇහැ ගලවලා දෙන්න. ඒ වෙලාවේදී කතාවේ තියෙනවා විශේෂ බෙහෙතක්, සැර බෙහෙතක් දානවා නෙළුමකට දාලා. ඒ නිල් මහ නිල් මල අල්ලන්න ඕනේ ඇහැට. ඉස්සල්ලාම ඇහැ කැරකෙනවා. දෙවෙනි පාර බෙහෙත දුන්නම එළියට පනිනවා. අර එහෙම ගත්තක් ගාලා ඉන්නේ එළියට. අර මෙහෙම එළියට ඇස් දෙක සම්පූර්ණයෙන් එළියට ඇවිල්ලා තියෙනවා. තුන්වෙනි එක දුන්නම සම්පූර්ණයෙන් එළියට එනවා නහරත් එක්ක. දැන් වැගිරෙනවා. ඊට පස්සේ ලේ වැගිරෙනවා මුළු මේක පුරා. ඊට පස්සේ අර වෛද්‍යතුමා ගාන්ට් එක කපලා අරන් දෙනවා. අර යාදී දිවියනේ. ඒක එයාගේ දිව්‍ය අනුභවයෙන් මේක ඇහැ සෙට් වෙනවා. වම් ඇහැ දෙන්නේ, වම් ඇහැව දකුණු ඇහැ. දැන් ලේ බේරන. අනිත් ඇහෙන් මේ බලන් ඉන්නවා. මෙයාට දැන් ඇහැ ඇහස් බද්ධ වෙච්ච හැටි. දැන් ඇහැට ඇහක් දීලා දැන්. ඒ වෙලාවේ බෝධිසත්වයන්ට හිතෙනවා, "ඔහෝ මගේ ඇහෙන් මේ මිනිස්සයා දැන් ලෝකේ බලනවා." ඒ වෙලාවේ තවත් ප්‍රීතිය ඇති වෙනවා. මම ඇස් දෙකම දුන්නොත් මෙයාට ඇස් දෙකෙම බලන්න පුළුවන්. අන්න බෝධිසත්ව හිත. සීවක අනිත් ඇහත් ගලවන්න. ඇස් දෙකම ගලවලා දෙනවා. එහෙව් දීපු කෙනා තමයි පින් දරුවලේ. අපි අද බුද්ධං සරණං ගච්ඡාමි කියන සරණය. එහෙව් ශාස්ත්‍රූවරයෙකුගේ දරුවෝ ශ්‍රාවකයෝ. එනිසා අපේ ශාස්ත්‍රූවරයාට නොදිය හැකි දානයක් නැහැ. යමක් දිය හැකි නම් ඒ සියල්ල දීලා දෙන්න. එනිසා අපි දරුවෝ කල්පනා කරන්න ඕනේ, අපි ළඟ යමක් ඒ මට්ටමින් අපිට දෙන්න ඕනේ නැහැ. බුදු වෙන්න පතන කෙනෙක් නම් විතරයි එහෙම කරන්නට ඕනේ. නමුත් අපි ළඟ යමක් තිබේ නම් ඒක බෙදා හදා ගන්න කිසි විටක මැලි වෙන්නට එපා. මොකද ඔකටිකේ යාළුවන්ට ඒකෙන් ලැබෙන උපකාරය, අමාට ඔවුන්ගේ ජීවිතයට ඒ ලැබෙන උපකාරය ඒ කට්ටිය දවසක ලොකුවට සිහි කරාවි. මතක තියි, ඒක ඔබලාට සසර දී පින්වතුන් දරුවනි, අනාත නොවෙන්න, කරදර නොවෙන්න, අසරණ නොවෙන්න හේතු වෙනවා. ඒ නිසා මම අවසන් කරන්නම්. දැන් කාල වේලත් අවසන් නිසා ගොඩක් වෙලා ඉඳගෙන හිටියා. මං කීව කරුණු සමරයිස් කරොත්, ජීවිතයේ සැප වලින් විතරක් නෙවෙයි දේවල් තීරණය කරන්නේ. ඔකට හැමෝම කුවාර මැෂින් එකට යන්නේ නැහැ කියලා නේ. සත්‍යයට මුහුණ දෙන්න කැමතියි කීවා. ඒ සත්‍ය අතරත් මිනිස්සු සැපය ඉහළයි කුවාර බල්ලගේ සැපයට වඩා. ඒ කියන්නේ දේවල් වල වටිනාකමක් කියලා එකක් තියෙනවා. ඒ වගේ තමයි සීලය කියන්නේ කොච්චර අපහසු වුණත් සීලය උසස් වෙන නිසා අද ගත කරන්නේ උසස් ජීවිතයක්. වෙනදට වඩා පහ අපහසු වෙන්නට පුළුවන් උසස්. ඒක තමයි ස්වාමින් වහන්සේට වදින්නේ. කීයක් කියලා ඔයගොල්ලෝ ශික්ෂාපද 227යි ප්‍රධානේව. දීර්ඝ වශයෙන් 9,9180,50,36,000. ඒ නිසා තමයි භික්ෂුන්ට වදින්නේ අපි. ඊට පස්සේ මතක තියාගන්න අපේ ජීවිතේ සාර්ථක කරගන්න දින ප්‍රධානම දේ මොකද ඔකට කරන්න ඕනේ? අධ්‍යාපනය. ඒ අධ්‍යාපනය හොඳ ලබන. හැබැයි මේ ජීවිතයේ අධ්‍යාපනයේ සාර්ථකුණාට මරණයෙන් අවසන් වෙලා නැවත උප්පත්තියක් තියෙන නිසා පුතේ මොනවද කරන්නට ඕනේ? පින් කරන්නට ඕනේ, ගුණධර්ම පුරන. ඒකේ අපිට රකින්නම ඒකෙන් කරන්නේ සීලය, පංචශීලය රකින්නට ඕනේ. ඒකෙන් රකින්න අමාරුම සීලය මොකද? මුසාවාද. එතන මොකද මම කියව කතා ප්‍රවෘත්තියේ බෝධිසත්වයන් මතකද? සුතසෝම කතාව සිහි කරන්නට ඕනේ. සුතසෝම රජ්ජුරුවෝ මේ අම්මා තාත්තා බණී ගුරුවරයා බණී ලැජ්ජා එහෙම නෙමෙයි. මරණයේ ඉදිරියවත් බොරු කිව්වේ නෑ බුදු. එහෙමනම් අපි බොරු කියම නතර කරමු. ඒ වගේම අනිත් කතා මොකද්ද කිව්වේ? සිවි මහා රජුර මොනවද දන් දුන්නේ? S2 එක ඇහැක් ඉල්ලුවම S2ම දන් දුන්නා. ආ එහෙමනම් අපිට පුළුවන්කම තියෙනකොට අපිට නැති බැරි යාළුවෝ, අපහසු වෙන යාළුවෝට අපි දේවල් බෙදා හදා ගන්න පුරු වෙන්නට ඕනේ. මේ විදියට කටයුතු කරලා ඉතින් අද දවසේ මේ අට සීලය, ඒ වගේම මේ ධර්මශ්‍රවණයත්, මේ දරුවෝ හැමදෙනා අහගෙන ඉවර කරන්න යන්නේ. අව දරුවෝ හැමදෙනාටම ඉතාම හොඳින් අධ්‍යාපන කටයුතු සිද්ධ කරගෙන සීලාදී ගුණධර්ම පූර්ණණය කරගෙන මේ ජීවිතේ ජයගෙන පරලොව ජයගෙන නිවන් මඟ යාගන්ට මේ දුවරු හැමදෙනාටම හැකියාව ලැබේවා කියන මම ආශිර්වාද කරන සාදුකාරයක් දීලා අනුමෝදන් වෙනවා. හොඳයි, අපි එහෙනම් දෙවියන්ට ඥාතීන්ට හැමෝටම පින් දෙමු. විද්‍යාලයේ ඉගෙනුව ලබන දියණිවරුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීමට සහ ඔවුන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයට ආශිර්වාද කිරීමටත් විදුහල්පතිතුමිය ඇතුළු අධ්‍යයන කාර්ය මණ්ඩලයේ සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ ආදි ශිෂ්‍යාවන්ගේ නිදුක් නිරෝගී සුවපත් භාවයට ආශිර්වාද කිරීමටත් තමයි මේ සීල භාවනා වැඩසටහනෙහිදී මේ ධර්ම දේශනාව සිදු කරවන්නේ. ශිෂ්‍යාවන්ගේ පවුල්වල සියලු දෙනාට, කාර්ය මණ්ඩල පවුල්වල සියලු දෙනාට, ආදි ශිෂ්‍යාවන්ගේ පවුල්වල සියලු දෙනාට ආශිර්වාද කිරීමටත්, විද්‍යාලයේ සේවය කර මියගිය කාර්ය මණ්ඩලවල සියලුම දෙනාට, මියගිය ශිෂ්‍යාවන්ටත්, අනිකුත් පාසල් ප්‍රජාවගේ මියගිය සියලු දෙනාට පින් පැමිණීමටත්, මේ වන විට අසනීප තත්වයෙන් පසුවන ශිෂ්‍යාවන්ටත්, කාර්ය මණ්ඩලවල සියලු දෙනාටත් ආශිර්වාද කිරීමත්, සියලු දෙනා එකම ධර්ම මණ්ඩපයක සිල් සමාදන් කරවීමට මෙම ආවරණ පියස සැපයීමෙන් අනුග්‍රහය දැක් වූ උසස් පෙළ කලාංශයේ සචිනී පිණිමුතු දියණියටත්, ඇගේ පියාවන චමින්ද රත්නායක මහතා ඇතුළු පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැරසේවා. දරුවන් හැම දෙනාගේම අධ්‍යාපන කටයුතු සාර්ථක කරගෙන නිදුක්ව නිරෝගීව සුවපත්ව හොඳ වැඩිහිටියන් බවට පත්වන්නට සියලු කටයුතු සැරසේවා කියලා අපි ආශිර්වාද කරනවා. අපි දෙවියන්ට ඥාතීන්ට ගාථා කියලා හැමෝම හඬ නගා හයියෙන් ගාථා කියලා පින් දෙන්නට ඕනේ. ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා, පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං, ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා, පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං, ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා, පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං, චිරං රක්ඛන්තු ත්වං සදා, ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ, සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා, ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා මේ වාක්‍ය මාකී වඩ පසු කියන්න ඉදම් මේ පුඤ්ඤ කම්මං කියන ආසවක්ඛයා වහං හෝතු ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්ජතු අවසර ස්වාමීනි මේ පුණ්‍ය කර්මය ආශ්‍රවක්ෂය නම් නිර්වාණ ධාතුව අධිගමනය පිණිසද සියලු දුකෙන් අත මිදීම පිණිසද අප සැමටද මිය ගිය ඥාතීනටද සියලු දෙවියනටද සියලු සත්වයනටද හේතු වේවා වාසනා වේවා සාදුකාරයක් දෙන්න හොඳයි වන්දනා කරනවා වන්දනා කරගෙන ඉන්න ආශිර්වාද කරනවා සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පති සග්ග සම්පතිමේව ච අතෝ නිබ්බාන සම්පති ඉමිනාතේ සමිජ්ජතු